මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්මක ශීලය සමාදන් වෙන්නේ නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, හිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදේ තබ්බං, සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, ඉදං පුරේ චිත්තමචාරි චාරිකං යේනිච්ඡකං යත්ථ කාමං යථා සුඛං, තදජ්ජහං නිග්ගහේ සාමි යෝනිසෝ හත්ථි පභින්නං විය අංකුසග්ගහෝති. සදහවත් පින්වතුනි, වේගයෙන් දුවන හැම වාහනයකම රියදුරෙකුට ඒක නිසි ලෙස හරවාගෙන හසුරුවා ගැනීමේ හැකියාව අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙනවා. වාහනේ ජවයටම ඉඩ දීලා ඒකේ සුක්කානම ගැන, තිරිංග ගැන, නොසැලකිලිමත් වුණොත් වාහනය පාරෙන් පිටට පැනලා නතර කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. එහෙම වුණොත් රියදුරාටත් වාහනේ ඉන්න අයටත් පාරේ යන්නේ නැයටත් මහ විපත්තියක් සිද්ධ වෙනවා. හැම වාහනයකටම වැඩිය වේගයෙන් දුවන හිත පිළිබඳවත් මේ ධර්මතාව පොදු බව අද මේ මාතෘකා කළ ගාථාවෙනුත් ඊට අදාළ නිදාන කතාවෙනුත් පැහැදිලි වෙනවා ඇති. සවැත් නුවර එක්තරා ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් තමන්ගේ එකම පුතා ඉතා ලදරු අවදියේදීම පැවිදි කළා. ඒ පොඩි හාමුදුරුවොත් බොහොම හුරු වූටි අන්දමින් ධර්ම විනය ඉගෙන ගනිමින් වතපිළිවෙත හරියට කරමින් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගේ සිත සතුටු කරමින් ඒ කටයුතු වල නිරත වුණා. බොහොම කීකරුව. ඒ වගේම බණ කීමට දක්ෂ හොඳ මිහිරි අඬින් බණ කියන්නත් පුළුවන් බව දැනගත්තු නිසා ඒ ලොකු සාන්නාංශයලා අවසර දුන්නා ඒ පොඩි හාමුදුරන්ට බණ කියන්න. ඉතින් හනදාම බණ කියලා ඉවර වෙලා මේ පොඩි හාමුදුරුවෝ මේ බණ කීමේ කුසලය මේ පින මගේ දෙමව්පියන්ට හිමි වේවා කියලා පින් අනුමෝදන් කරනවා දෙමව්පියන්ට. මනුෂ්‍ය දෙමව්පියන් දන්නේ නැහැ මේ බණ කියන අවස්ථාව ඒ පින් දෙන බවවත් දන්නේ නැහැ. මනුෂ්‍ය දෙමව්පියන්ට බෑ මේ අවස්ථාවේ පින් අනුමෝදන් වෙන්න. නමුත් අතීත ආත්මීය භාවයක මේ පොඩි හාමුදුරන්ගේ මෑණියන් වුණු එක්තරා යක්ෂිනියක් දේවතාවුන් එක්ක ඇවිල්ලා බණ අහන අතරේ ඒ පින් අනුමෝදන් වෙනවා. මේ නිසාම අර දේවතාවුන් අතරත් යක්ෂ සමාගමෙත් මේ යක්ෂිනියට විශේෂ තැනක් හිමි වුණා. ඒ අයත් බොහොම ගරු බුහුමන් කරන්න පටන් ගත්තා සානු හාමුදුරුවන්ගේ අම්මයි කියලා. ඉතින් මෙහෙම යන අතරේ අර පොඩි හාමුදුරුව ක්‍රමක්‍රමයෙන් තරුණ වයසට පත් වේගෙන එනකොට කෙලෙස් ආවේගවලට යට වෙලා ගිහි වෙන්න කල්පනා කළා. කවිද්ද ගැන කලකිරිලා කෙස් වඩාගෙන නිය වඩාගෙන කිරිටි සිවුරු පෙරවගෙන එක දවසක් දකාටවත් නොදන්වම තමන්ගේ මෑණියන්ගේ නිවසට වැඩම කළා. මේ මව් ඇහුවා මොකද වෙනදාර ලොකු හාමුදුරුනොත් එක්ක හරි පොඩි හාමුදුරුනොත් එක්ක හරි නේද වඩින්නේ අද මොකද තනියම කියලා. ඉතින් මේ සානු හාමුදුරුවෝ කියනවා මට මෙන් මෙහෙම පැවිද්ද ගැන කලකිරිලා මට මේ ගිහි ජීවිතයට අල්ම ඇති වුණා ගිහි වෙන්න යාවේ කියලා. මේ මව් උපාසිකාව ගිහි භවයේ ආදීනව නොයෙකුත් ආකාරයෙන් දක්වමින් පැවිද්ද අතහරින්න එපා කියලා කන්න ලව් කළා. නමුත් මේ හාමුදුරුවන්ගේ හිත වෙනස් කරන්න බැරි වුණා. පරිම තැන මේ උපාසිකාව කල්පනා කළා හොඳයි තමම්ම කල්පනා කළා ඒක තීරණයක් ගනීවි නේද කියලා. එහෙනම් පොඩ්ඩක් ඉන්න මේ දානි ටික ලෑස්ති කරලා දෙන්නම් කියලා ඉස්සෙල්ලා කැඳ ටික ඉක්මනට සූදානම් කරලා දීලා හාල් හොදන්න සූදානම් වුණා. ඒ කිට්ටුම් වගේ ඉඳගෙන දානේ උයන්න. ඒ අවස්ථාව වෙනකොට අර අතීත ආත්ම භාවයේ මෑණියන් වන අර යක්ෂිනිය හිත යොදලා බැලුවා පොඩි හාමුදුරන්ට දාන එහෙම ලැබෙනවද පිණ්ඩ පාත එහෙම ලැබෙනවද කියලා. හිත යොදලා බලනකොට මෙන්න ගෙදරට ඇවිල්ලා ගිහි වෙන්න උත්සාහ කරන අවස්ථාව බව දැකලා කල්පනා කළා දැන් මේ පොඩි හාමුදුරුවෝ සිවුරු ඇරියොත් මටත් අර දේව සමාගමෙන් යක්ෂ සමාගමෙන් ගරු සැලකිලි නැති වෙන ලොකු නින්දාවකට ලැජ්ජාවකට පත් වෙනවා මේ සිවුරු ඇරීමට බාධාවක් කරන්න ඕන කියලා හිතාගෙන අර සානු හාමුදුරුවන්ට ආවේශ වෙලා බෙල්ල කරකවාගෙන කෙල වගුරුවාගෙන වැටෙන ආකාරයට කරුණු සැලැස්සුවා. ඉතින් මේ පොඩි හාමුදුරුවෝ පුටුවේ ඉඳලා වැදගෙන වැටෙනවා අහලා මෑණියන් දුවගෙන ඇවිල්ලා උගල උඩ තියාගෙන බය වෙලා අඬමින් සත්කාර කරන්න පටන් ගත්තා. අසල් වැසියොත් ඇවිල්ලා මේක යක්ෂ ආවේශයක් කියලා දැනගෙන නොයෙකුත් බලිබිලි කරන්නත් සූදානම් වුණා. ඒක අර මව් බොහොම ශෝකයෙන් කියනවා මේ මම නම් අහලා තියෙන හැටියට ඒ සිල්වන්ත අයට මේ විදිහේ යක්ෂ උපද්‍රවයක් වෙන්නේ නැහැ. නමුත් මේ යක්ෂයින් මේ මගේ පුතත් එක්ක සෙල්ලම් කරන වගයි පේන්නේ කියලා එහෙම කිව්වහම අර යක්ෂ ආත්ම භාවයේ ඉන්න මව් ඒ ආවේශය තුලින්ම ප්‍රකාශ කරනවා සානු බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්න එපා. මේක යක්ෂයින්ගේ ඉල්ලීමයි. පව්කම් දැනුවත් හෝ නොදැනුවත් එළිබිට හෝ රහසිගතව හෝ කළොත් ඒ වාට විපාක විඳින්න වෙනවා කියලා අවවාද වශයෙන් කරලා ආවේශය ඉවත් කළා. මේ පොඩි හාමුදුරුව ඇස්සෙරලා බලනකොට ඉස්සෙල්ලා හිටිය පුඩුවේ දැන් බිම වැටිලා ඉන්නවා. මව් අඬනවා. අවටින් මිනිස්සු රැස්වලා ඉන්නවා. තේරුම් ගත්තේ නැහැ මේ යක්ෂ ආවේශයක් කියලා. අහනවා මව්ගෙන් මොකද මේ අඬන්නේ? මම හරියට මැරුණා වගේ හිතාගෙන අඬන්නේ මොකද? මං ජීවත් වෙ ඉන්නව නේද කියලා. එතකොට මව් කියනවා, උපාසිකාව කියනවා, ජීවත්ව ඉන්නව නෙමෙයි දැන් මැරුණා වගේ තමයි පැවිද්දේ ඉඳලා මේ පැවිදි ජීවිතය අතහැරලා නැවත ජීවීම හරියට මැරුණයි කියන හැඟීමෙන් තමයි මම මේ අඬන්නේ කියලා මව තවවත් අවවාද කළා. මම මේ ගෙයක් ගිනිගත්තට පස්සේ ඒකේ තියෙන වටිනා බඩුවක් ඉවත්වට ගන්නවා වගේ හිතලා මගේ මේ දරුවා ගෙනිලා සාසනේ පැවිදි කරයි. පැවිද්ද අතහැරලා ගිහිවීම ගිනි ගොඩකින් එළියට ගත්තට පස්සේ ආයි ගිනි ගොඩකට ගිනි වඳුරු ගොඩකට පනින්නා වගේ වැඩක් කියලා ඒ විදිහේ නොයිකුත් ආකාරයෙන් ගිහිගෙයි ආදීන මෙහෙම ප්‍රකාශ කළා. මේ විදිහට නැවත නැවතත් මව මෙහෙම අවවාද කරනකොට සානුහාමුදුරෝ කල්පනා කළා ආයිත් එහෙනම් මම සිවුරු අරින්නේ නැහැ කියලා තීරණය කළා. ඉතින් ඒ මම උපාසිකාවත් බොහොම සතුටින් දාන එහෙම පිළියම් කළා දීලා ඊළඟට උපසම්පදා වෙන්නත් කාලය ආපු නිසා ඒ පිරික සිවුරු පිරික ආදියත් සූදානම් කරලා දුන්නා. ඒ වගේ සානුහාමුදුරෝ ඒ විදිහට අවසානයේදී උපසම්පදා වුණා. උපසම්පදා වුණාට පස්සේ බුදු පියාණන් වහන්සේ මේ සානුහාමුදුරන්ට අවවාද වශයෙන් දේශනා කර ගාථාව තමයි අපි අර මාතෘකා හැටියට ඉදිරිපත් කළේ. ඉදං පුරේ චිත්ත මචාරි චාරිකං යේනිච්ඡකං යත්ථකාමං යථාසුඛං තදජහං නිග්ගහෙස්සාමි යෝනිසෝ හති පබින්නම් විය අංකුසග්ගහෝ. මේ සිත කලින් කැමැති කැමැති අරමුණු ඔස්සේ කැමැති කැමැති හැටියට චාරිකාවේ ගියා රවුන් ගැහුවා. නමුත් අද මම ඒ සිතට නිග්‍රහ කරනවා මැඩපවත්වනවා හරියට හෙණ්ඩුවක් අතට ගත්තු අකුස කියලා කියන්නේ හෙණ්ඩුව හෙණ්ඩුවක් අතට ගත්තු ඇද්ගෝවෙක් මද කිපුණු ඇතෙකු හික්මවන්නා වාගේ. ඕකයි ඒ ගාථාවේ තේරුම. ඉතින් ඒ වගේම ඒ පොඩි හාමුදුරුවොත් ඒ ගාථාවන්ව ක්‍රියා කරමින් රහත් වුණා පමණක් නොවේ අර අතීතයේ තිබුණ ඒ කලින් තිබුණු ධර්ම දේශනා ශක්තිය උඩින් එතන සඳහන් වෙන්නේ අවුරුදු 120ක්ම මහාන කමේ ඉඳමින් විශාල සේවයක් ඒ කාලේ නම දිවට කළා කියලා ධර්ම දේශනා පැත්තෙනුත් ඔන්න ඒ විදිහේ කථාන්තරයක් එතන තියෙන්නේ. ඉතින් මේ කාශ්‍රයෙන් අපිට හුඟක් ගත යුතු දේවල් තිබෙනවා. දැන් කලක් හොඳට මහානකම් කළ අර පොඩි හාමුදුරුවෝ ඇත්ත වශයෙන් හොඳ ශාසනික හුරුතලයක් දක්වපු හාමුදුරුවෝ අර විදිහට ගිහි වෙන්න හිතුවේ තරුණ වයස නිසා ආපු යම් යම් ආවේග නිසායි. ඒ අවස්ථාවේදී අර මව්වරු දෙන්න ක්‍රියා කළ ආකාරය මේ කාලේ මව්වරුන්ටත් හොඳ ආදර්ශයක්. සාමාන්‍යයෙන් ඔය පැවිදි බව ඇතහැරලා ආවට පස්සේ ඇතැම් අය නම් බොහොම හොඳයි ආත්මාර්ථකාමී ලෞකික හැඟීම් තිබුණා නම් බොහොම හොඳයි. දැන් ඉතින් ඔය ඉගෙන කියාගත්තු දේ වලින් රස්සාවක් කරගෙන ඉන්න එක නේද තියෙන්නේ කියලා ඉහි බවටම හරව ගන්න උනන්දු කරනවා. නමුත් මේ මෑණිය බොහොම ශ්‍රද්ධාවන්ත අන්දමින් ඇත්ත වශයෙන්ම ඒකම දරුවා වුණත් ශාසනය පැවිදි කළේ ලොකු ගැඹුරු අදහසකින් ගිහි ගෙයි ඇති ආදීනව තේරුම් ගත්තු නිසා ඒක හොඳ ආදර්ශයක්. ඒ වගේම අර යක්ෂාත්මයේ හිටපු මව පවා දැන් සාමාන්‍යයෙන් ශාසනික ධර්ම කතාවල ඇතැම් විට යක්ෂාවේශ ආදී ශාසනික ගුණධර්ම පිරීමට බාධකයක් හැටියට දැක්වෙනවා. නමුත් මෙතන මේ ඒ සානුහාමුදුරන්ගේ අතීත මෑණියන් එකල යක්ෂාවේශය තුලින් අර සානුහාමුදුරන්ගේ මාරාවේශය ඉවත් වුණා. ඒ අතින් අර තවත් ශාසනයට වටිනා සංඝයා වහන්සේ නමක් ඉතුරු වුණා. ඉතින් අන්න එතන ඒ සාමාන්‍ය සුරාසුර යුද්ධය ගැන කියනකොට සුරයින් ධර්මයටත් අසුරයින් අධර්මයටත් පක්ෂ හැටියටයි සැලකන්නේ. නමුත් මේ අවස්ථාවේදී අර ධර්ම කතාවල ඇතැම් විට මේ පින්නතුන් තහල ඇති ආලවක හේමවත සාතාගිරාදී යක්ෂයන් බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන නැතැම් අය සෝවන් තත්ත්වයේ පවා ලැබුවා. ඒ වගේ ඔක්කොම යක්ෂයන් මේ විදිහටම අධර්මයට නඹුරු අය නෙවෙයි ඉඳ හිටලා සම්‍යක් දෘෂ්ටික අයත් ඉනවා. දැන් මෙතනත් ඒ වගේම මේ යක්ෂිනිය ධර්ම දේශනාවල පින් අනුමෝදන් වෙමින් ලොකු ශ්‍රද්ධාවකින් මේ කටයුතු කරේ. මේ අවස්ථාවෙත් එක්තරා සම්‍යක් ප්‍රයෝගයක් යොදලා මේ පොඩි හාමුදුරන්ගේ සිවුරු හැරීම වැළැක්වුවා. ඉතින් ඒකත් අපට හොඳ ආදර්ශයක්. මේ ශාසනික වටිනාකම් මේ එක්කම අර ඒ අතීතයේ නික්කම්මිය පිළිබඳ අදහස මෙතන පැහැදිලිව කියවෙනවා. නික්කම්මේ වටිනාකම කොයිතරම්ද කියතොත් ඒ සියලු සැපත් ඇතහැරලා පැවිදි වුණාට පස්සේ නැවත ගිහිවීම හරියට මරණය වගේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. යම් කෙනෙක් ඒ සියලු සැපත් ඇතහැරලා පැවිදි වෙලා ඉවරලා නැවත සිවුරු හැරීම හරියට මරණය වගේ කියලා. ඉතින් ඒ තරම් ගැඹුරු අදහසක් නික්කම්මයට දීලා තිබුණු බවත් මෙයින් අපට පේනවා. ඊළඟට අපි බලමු මේ බුදු පියාණන් වහන්සේ වදාළ ගාථාව. මේක එක්තරා කර්මස්ථානයක් වගේ. මොකද මෙතන බුදු පියාණන් වහන්සේ දෙන අවවාදයක් හැටියට නෙවෙයි සානුහාමුදුරන්ට තමන්ගේ මේ හිත ඉක්මවා ගන්න තමන්ම දෙන අවවාදයක් හිතට දෙන විධානයක් හැටියටයි ගාථාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ හිත මෙච්චර කාලයක් ඕන ඕන හැටියට රවුම් ගැහුවා. දැන් මම ඉඩ දෙන්නේ නැහැ නුඹට රවුම් ගහන්න. හරියට ඒ හික්මවීම ඊළඟට උපමා කරනවා හෙන්ඩුවක් අතට ගත්ත ඇද්දුවෙක් මත් ඇතෙක් හික්මවන්නවා වගේ කියලා. ඉතින් ඒක බොහොම වටිනා උපක්‍රමයක් එතන තියෙන බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. ඊළඟට මේකේ අර්ථය ගැන කල්පනා කරලා බැලුවත් අපි දන්නවා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ එක හතරපද ගාථාවක පවා බොහොම අර්ථ රසයෙන් ගැඹුරු බව. දැන් මෙතනත් කල්පනා කරලා බලනකොට ඒ මූලික අදහස තමන්ටම දෙන විධානයක්. ඒ වගේම මේ උපමාව ගැනත් හිතලා යොදලා බලනකොට මෙතන බොහොම වටිනා අදහසක් කියවෙන්නේ. කෙලෙස්වල ආවේගවලට නතුණු හිත මත් ඇතෙකුට උපමා කරලා තිබෙනවා. මත්ුණු ඇතෙකුට. දැන් ඇතුන්ගේ මද කිපෙන කාලයක් තිබෙනවා. ඒ කාලයට ඇද්ගොව් අවිශේෂයෙන් සැලකිලිමත් නුනොත් ඇතා යකඩ දැන්වැල්ලුණත් කඩාගෙන වල්මත් වෙනවා. ඒක නිසා ඒ අවස්ථාවේදී අද්භූව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මේ ශාසනයේ දක්වලා තිබෙනවා මේ මිනිස්සුන්ට මේ සත්වයින්ට තිබෙන මත්වීම් තුනක්. යොබ්බන මද, ආරෝග්‍ය මද, ජීවිත මද කියලා. තරුණ මදය නිරෝගී බව නිසා ඇති කරගන්න මත්වීම, ඊළඟට තමන් ජීවත් වෙනවා කියන මාන්නය පිට ඇති කරගන්න මත්වීම. මෙයින් මේ පොඩි ආමුදුරන්ට ඇති උනේ යෞවන මදයයි, අර නව යෞවන් වයසදී ඒ ඇති වෙන මත්වීමක් වගේ දෙයක්. ඒක තුලින් ඒ කෙලෙස් ආවේග නිසායි ගිහි වෙන්න හිතුවේ. එතකොට ඒක අන්න අර මත් වුණු ඇතෙකුගේ පිළිබඳ උපමාව. ඒකට ගැළපෙනවා හරියටම. තමන්ගෙම හිත ඒ මත් ඇතා පිළිබඳ උපමාවෙන් තේරුම් ගන්න පුළුවන්. හිතේ ස්වභාවය, කෙලෙස් වලට නතුණු හිත කොයිතරම් ප්‍රබලද කියලා. ඒක ලේසි වැඩක් නෙවෙයි මත් ඇතෙකු හික්මවා ගන්න එක. ඒ තරම් ප්‍රබලයි ඒක. නමුත් මේ ඒ වගේම ඒකට උපකාර වෙන අනිත් එක මේ හෙන්ඩුව. මේ හෙන්ඩුව කියන එකත් අපි කල්පනා කරලා බැලුවොත් මෙතන අපට තේරුම් ගන්න තියෙන්නේ අර ඒ නුවණින් හික්මවන. දැන් කියන්නේ තදජහන් නිග්ඝාය සාමි යෝනිසෝ. නුවණින් මම හික්මවනවා මේ හිත හරියට හෙන්ඩුවක් අතින් ගත්තු ඇද්ගොව්වෙක් මත් ඇතෙකු හික්මවන්නවා වගේ. අන්න එතන යෝනිසෝ කියන එක තුලින් අපට තේරුම් ගන්න පුළුවන් මේ හෙන්ඩුව හැටියට ගන්න තියෙන්නේ යෝනිසෝ මානසිකාරයයි. මේ ධර්මයේ තිබෙනවා යෝනිසෝ මානසිකාර කියලා දෙයක්. ඒක හඳුන්වන්නේ නුවණින් මෙනෙහි කිරීම කියලයි. අයෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ කෙලෙස් වලට ඉඳෙන ආකාරයට වැරදි විදියට මෙනෙහි කිරීමයි. අඥාන විදියට, අනිසි විදියට මෙනෙහි කිරීමයි. දැන් මෙතන හින්දුව හැටියට අපිට ගන්න තියෙන අන්න අර නුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කිරීම තුල තිබෙන්නේ තමන්ගේ හිතේ චර්යාව දිහා හරියටම මේ පැත්තට හැරිලා බැලීම. සාමාන්‍ය ආයෝනිසෝ මානසිකාරයදී වෙන්නේ අරමුණට වහල් වෙලා, අරමුණට වසඟ වෙලා, අරමුණටම ඉඩ දෙමින් හිතවිලි පැවැත්වීම. ඒක මිනිඟුවක් ඔස්සේ දුවන්න වගේ කවදාවත් ඒක නතර කරගන්න බෑ. අන්තිමට විපත්තියට යන්නේ. යෝනිසෝ මානසිකාරයේදී ආපහු හැරිලා බලනවා තමන්ගේ හිත දිහා. හිතේ ඇතිවුණු වෙනස. එතකොට අහුවෙනවා ලෝභය, ද්වේෂය, මෝහය ආදී කෙලෙස්. මේවා නිසායි මේ අරමුණට මේ තත්ත්වය ලැබුණේ. හරියට අර පාට කණ්ණාඩි දාපු කෙනෙක් රතු පාට කණ්ණාඩියක් දාපු කෙනෙකුට ලෝකයේ හැමදේම අනිත්‍ය රතු පාටට පේනවා. නිල් පාට දැම්මොත් නිල් පාට. දැන් කතාවක් තියෙනවනේ සිංගමාල රෝගියාට කහ පාටින් පේනවා කියලා. අන්න ඒ වගේ මේ තමන් ලෝකය දිහා බලන ආකාරය වෙනස් වෙනවා කෙලෙස් ආවේග නිසා. ඒ විදිහේ දෙයක් තමයි සානුහාමුදුරන්ටත් සිද්ධ වුනේ. ඒක සංසිඳුවා ගන්න උපකාර වෙන්නේ යෝනිසෝ මානසිකාරය නුවණින් මෙනෙහි කිරීමයි. හරියට හරියාකාර හිතේ යොදලා බලනවා තමන්ගේ හිතේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. අන්න ඒක තුලින් එතකොට මේ බුදු පියාණන් වහන්සේ දීපු මේ උපමා ගාථාවත් මේ ගාථාවත් ඉතාමත්ම වටිනා දෙයක්. ඊළඟට අපි තව ටිකක් මේ ගැන කල්පනා කරලා බලනකොට බුදු පියාණන් වහන්සේ නොයිකුත් සූත්‍ර දේශනාවල හිත ඉක්මවා ගැනීම පිළිබඳව යම් යම් මූල ධර්ම ප්‍රකාශ කරලා තිබෙනවා. එයින් ඉතාමත්ම වැදගත් සූත්‍රයක් තිබෙනවා මෙදුම් සංගියේ විතක්ක සම්ඨාන සූත්‍රය කියලා. සිතවිලි කඩාගෙන එනකොට ඒවා පාලනය කරන ක්‍රමය බුදු පියාණන් වහන්සේ පුදුම විදියට දක්වලා තිබෙනවා පියවර පහකින්. විශේෂයෙන්ම හිත තැන්පත් කරගන්න උත්සාහ කරන කෙනෙකුට යම් කිසි සිතවිල්ලක් එනවා. ඒ සිතවිල්ල අකුසල් සිතවිල්ලක්. ඒක නැවත නැවත එනකොට ඒක පන්න ගන්න පළවෙනි ක්‍රමයේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ ඒ අකුසල් සිතවිල්ල ඒ අරමුණ වෙනුවට කුසල් අරමුණක් ඉදිරිපත් කරගන්නේ. ඒක වෙනුවට කුසල් අරමුණක් මෙනෙහි කරනකොට අර අකුසල් අරමුණ ගෙවිලා යනවා. නිදර්ශනයට කියනවා නම් අපි හිතමු දැන් මෙතනදී කියන හැටියට රාගාදී රාගයට අදාළ යම් කිසි සුභ නිමිත්තක් හිතට එනවා. ඒකට ප්‍රතිවිරුද්ධ අසුභ නිමිත්තක්, අසුභ භාවනා නිමිත්තක් ඉදිරිපත් කරගන්නවා. එහෙම නැත්නම් කෙනෙකුට ද්වේෂ සිතිවිලි එනවා. ඒ අවස්ථාවේ මෛත්‍රී භාවනා ඉදිරිපත් කරනවා. මෛත්‍රී නිමිත්තේ වෙනුවට ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් සමහරවිට දක්වනවා ඇතම් කෙනෙක් දැඩි ද්වේෂය ඇති අය කණුකටුව ආදී එක්කත් ගැටෙනවා කියලා කියනවා. ඒ විදිහ අවස්ථාවල් වල මේ ධාතු මනසිකාර්ය කියලා කියන්නේ මේ මොකක්ද මං මොකක් එක්කද මං ගැටෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ධාතු එක නේද කියලා ඒ විදිහට කල්පනා කරනවා. ওই විදිහට අකුසල් සිතිවිල්ල කුසල් සිතිවිල්ලකින් පන්නා හැරීම. ඒකට බුදු පියාණන් වහන්සේ දෙන උපමාවම ඇති කෙනෙකුට මේ කාරණය මතක තියාගන්න. බුදු පියාණන් වහන්සේ බුදුම උපමාවක් ඇතින්දි දෙන්නේ හරියට දක්ෂ වඩුවෙක් ලෑල්ලක එහෙම දැන් ලීයක් ඇණියක් ගහනකොට ඒ ඇණිය ඇදුණාම ඒක ඇදලා දාන්න ඊට වඩා සියුම් මැණියක් පාවිච්චි කරනවා. ඒ සියුම් මැණියකින් ඒකට ගහලා උඩට ඇදලා උගුල්වල දානවා. අන්න ඒ විදිහට අර අකුසල් සිතිවිල්ල කුසල් සිතිවිල්ලකින් පන්නා හරින්න කියලා අර වඩුවගේ උපමාවෙන් එතන බුදු පියාණන් වහන්සේ ඒ මුල් පළමිනි මූල ධර්මයේ ඉදිරිපත් කළා තිබෙනවා. ඊළඟට නමුත් එතෙන්දී බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ හිතේ ස්වභාවය කොයිතරම් චපලද කියතොත් සමහර විට ඒ ක්‍රමේ හරි නොයන්න පුළුවන්. ඒක වරදින්න පුළුවන්. ඒක ශක්තිමත් නැත්නම් ඔන්න දෙවෙනි ක්‍රමයේ දක්වනවා. මොකක්ද ඒ දෙවෙනි ක්‍රමය? ඒකටත් මෙන්න මේ විදිහට දක්වනවා. එතකොට කරන්න තියෙන්නේ ඒ තමන්ට ආපු සිතිවිල්ලේ ආදීනව මෙනෙහි කරන්න කියලා. ආදීනව කියලා කියන්නේ ඒකේ දෝෂය. මේ හිතිවිල්ලවල මේවා දිගට ගියොත් මේකේ මේ විදිහේ විපාක මට විඳින්න සිද්ධ වෙනවා. මේ විදිහේ දොස් මේවයි තියෙනවා කියලා ඒවා මෙනෙහි කරන්න. ඒවා මෙනෙහි කරනකොට අන්න සිතිවිල්ලේ බලය බිඳෙනවා. සිතිවිල්ල ගැන කලකිරෙනවා. ඒක අතහැරින්න හිතෙනවා. ඉතින් ඒකටත් දෙන බුදු පියාණන් වහන්සේ පුදුමාන්දමේ උපමාවක්. හරියට ලස්සනට ඉන්න කැමති තරුණියක් හෝ තරුණියෙක් ඇඟට දමනවා කවුරු හරි සර්පුණක් හරි බලුකුණක් හරි මිනිකුණක් හරි. ඒක දැම්ම හැටිය කිරිකිතයක් ඇති කරගෙන ඒක ඒකෙන් බේරෙන්න උත්සාහ කරනවා වගේ අන්න ඒ උපමාව අනුවයි මේ අර තමන් තියාපු කෙලෙස් සිතිවිල්ල දිහා බලන්න කියලා කියන්නේ. ඒ විදිහට ඒක එපාකමක් ඇති කරගන්න පිළිකුලක් ඇති කරගන්න කියන එකයි. භය ලැජ්ජාව පිළිකුල මතු කරගන්න ඒක තුලින් පුළුවන් අතකොට අකුසල සිතිවිල්ලෙන් මිදෙන්න. ඔය දෙවෙනි ක්‍රමයයි. ඒක එතකොට මතක තියාගන්න පුළුවන් අන්න අර ලස්සනට ඉන්න කැමති තරුණියක් හෝ තරුණියෙක් හෝ අර තමන්ගේ ඇඟට දමාපු මිනිකුණක් බලුකුණක් ආදිය ඉවත් කරන්න උත්සාහ කරන්න වගේ අර සිතිවිල්ල ඉවත් කරන්න උත්සාහ කරනවා. ඊළඟට ඒ ක්‍රමයක් සමහර විට හරි නොයන්න පුළුවන් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒක ශක්තිමත් නැත්නම් ඔන තුන්වෙනි ක්‍රමයේ දක්වනවා. මොකද ඒ නිතර නිතර හිතට කඩාගෙන එන සිතිවිල්ල පිළිබඳව සිහිය සහ මෙනෙහි කිරීම නොයොදවන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් යමක් හිතට එන්නේ ඒකට සිහියය දෙන නිසා, ඒ වගේම ඒක මෙනෙහි කරන නිසා. නමුත් මෙතෙන්දී තමන් උත්සාහයෙන් ඒක සිහි නොකර මෙනෙහි නොකර ඉන්න බලනවා. එතෙන්දිත් එතන උපමාව තමයි එතන අපට මේ උදාමත්ම කාරණේ පැහැදිලි කරන්නේ. ඒකට රූපමාව දෙන්නේ කොහොමද? යම් කිසි කෙනෙක් තමා ඉදිරියට ආපු රූපයක් දකින්න අකමැති නම් එක්ක ඇස් පියා ගන්නවා. එහෙම නැත්නම් ඉවත බලනවා. එක්ක ඇස් පියා ගන්නවා ඉවත බලනවා. එහෙම නැත්නම් ඉවත බලනවා. දැන් බොහොම ප්‍රබල ආලෝකයක් එහෙම ආවහම අපි එකපාරටම ඇස් පියා ගන්නවනේ. එහෙම නැත්නම් එහා පැත්ත බලා ගන්නවා අපි අකමැති නම්. අන්න ඒ වගේ දෙයක්. ඒ වගේ තමන්ගේ හිත එයින් ඉවතට ගන්න උත්සාහ කරනවා. වෙනතකට කොටිම කියතොත් තමන්ගේ අවධානය වෙනතකට යොමු කරනවා උත්සාහයෙන්ම. ඒකට ඉතින් අර තව විස්තර වශයෙන් දක්වන්නේ මෙහෙමයි. නැතැම් විට ඒ විදිහට හිතට ඉතිවිලි ඒ විදිහේ ධාරාව වගේ කඩාගෙන එනකොට කෙනෙකුට මෙන්න මේ විදිහේ දේවල් කරන්න පුළුවන් කියලා ඒ විස්තර කරනවා අතීත ආචාර්යවරු සුළු පහේ වතක් පිළිවෙතක් ඒ වෙනුවට කරනවා. අතුපතු ගෑම් අස්පස් කිරීම ආදී වැඩකට හිත යොදනවා. ක්‍රමක්‍රමයෙන් එතකොට අරකේ අර හිතවිලි වල බලය වර්ධනය වෙනවා. තමන්ගේ හිත අර අකුසල් අරමුණටම යනවනම් නැගිටලා පොඩි පහේ සුළු වැඩක් ආරම්භ කරනවා. ඒකට අවධානය යොමු කිරීම තුලින් අර මුල් එකට යන අවධානය ඉබේටම ඉවත් වෙනවා. ඔන්න තුන්වෙනි ක්‍රමය. ඊළඟට හතරවෙනි ක්‍රමයේ දක්වනවා. ඒකත් හරියන්නේ නැත්නම් ඊළඟට කියන්නේ එන හිතවිලි වල සැකැස්ම ඒවායේ මූල හේතුවට හිත යොදන්නේ කියලා. ඒක එක්තරා විදිහක ඒක විමසලා බලනවා. මොකද්ද මේ හිතවිල්ලේ తত্ত্বය කියලා. ඒකත් අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දීපු උපමාවක ආශ්‍රයෙන්. ඔන්න යම් කිසි කෙනෙක් තමන් දන්නේම නැතුව බොහොම ඉක්මනින් ගමන් කරනවා. ඉක්මනින් ගමන් කරන අතරේ මෙයා ටිකක් හිකපාරම හිත යොදනවා. මොකද මම මේ ඉක්මනට යන්නේ? මේකෙන් වැඩක් තියෙනවද? මින් වැඩක් ඇද්ද කියලා හිතලා ඊළඟට ඇයි මට හෙමින් යන්න බැරිද කියලා ඔන්න හෙමින් ගමන් කරන්න පටන් ගන්නවා. ඊළඟට හෙමින් ගමන් කරන අතරේ කල්පනා කරනවා ඇයි මම මේ හෙමින් හරියන්නේ මට හිත ගත්තාම නරකද කියලා ඔන්න හිත ගන්නවා. හිතගෙන ඉවරලා ඊනා ටික වෙලාවකින් කල්පනා කරනවා ඇයි මේ ආසනයක් එහෙම තියෙනවා මට ඉඳ ගන්න පුළුවන් නේ මොකද මං හිතගෙන ඉන්නේ කියලා ඉඳ ගන්නවා. ඉඳගෙන ඉවරලා ඊනා ටික වෙලාවකින් කල්පනා කරනවා ඇයි මං ඉඳගෙන ඉන්නේ මට දැන් හාන්සි වෙන්නත් පුළුවන් නේ ඊටත් වැඩිය හෑන්ඩ් ඉරියව්වක් කියලා ඔන්න හාන්සි වෙනවා. මේ දෙන්නේ උපමාවක් පමණයි. මේක ආශ්‍රයෙන් එතකොට මේ කාරණේ තේරුම් ගන්නේ කොහොමද? අර ආපු හිතවිල්ල විග්‍රහ කරලා ඒක දිහා බලලා ඒක දිහා විශ්ලේෂණාත්මකව මූල හේතුව අනුව බලලා ඒ ක්‍රමක්‍රමයෙන් ඕලාරික දැන් මෙතන උපමාවට තියන්නේ ඕලාරික කියලා කියන්නේ ගොරෝසු රළු රළු ඉරියව්ව අතහැරලා සියුම් ඉරියව්වට බහින්න වගේ අර සිතිවිල්ල ක්‍රමක්‍රමයෙන් මර්ධනය කරනවා ක්‍රමක්‍රමයෙන් මර්ධනය කරනවා මේ තරම් මේ හිතිවිල්ලක් හිතන තරම් දෙයක්ද කියලා ටිකෙන් ටික ටිකෙන් ටික ඒකේ වේගෙ බස්සනවා ඕකයි මේ හතරවෙනි ක්‍රමී ඊළඟට ඔන්න හතරවෙනි ක්‍රමෙත් හරි නොයනවනම් ඒ තරම්ම ප්‍රබල විතර්කයක් නම් එතකොට තමයි බුදු පියාණන් වහන්සේ බොහොම ඒකටම ගැළපෙන ප්‍රබල පියවරක් දෙන්නේ පස්වෙනි පියවර ඒ කියන්නේ එතෙන්දි දක්වන්නේ මෙහෙමයි එහෙමනම් ඒ අකුසල් සිතිවිල්ල කුසල් සිතිවිල්ල මගින් අර අකුසල් සිතිවිල්ලට පීඩා කරලා ඒක තල්ලු කරලා අරින්න කියලා පන්නලා අරින්න කියලා කියනවා එතෙන්දි දක්වන උපමාව ආසෙන් තේරුම් ගන්න පුළුවන් යම්කිසි ශක්තිමත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙකුගේ ගෙලෙන් හෝ බෙල්ලෙන් හරි කඳින් හරි අල්ලලා හොලවල එම් පිටින්ම නිග්‍රහ කරන්න වගේ ඒ අර කුසල් සිතිවිල්ල තුලින් අකුසල් සිතිවිල්ල අල්ලලා ඒකට අභියෝග කළා ඒක මර්ධනය කරන්නයි කියලා තියෙනවා මැඩලන්නේ කියලා තියෙනවා ඔන්න පස්වෙනි ක්‍රමය ඔන්න විදිහට සිත හික්මවා ගැනීම ක්‍රම පහ බුදු පියාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනාවේ දක්වලා තිබෙනවා මේ උපමා ටික මතක තියාගත්තා තමන්ට දැන් අර විදිහට හිතට කඩාගෙන හිතිවිලි විතර්ක කියන જાතිය ස්වභාවයම ඒකට ඉඩ දුන්නොත් ඒක එන්නෙන්නම ශක්තිමත් වෙනවා මොකද බුදු පියාණන් වහන්සේම බෝධිසත්ව කාලයේදී මේ හිතත් එක්ක සටන් කරන අවස්ථාවල් වලදී එලි කරගත්තු මූල ධර්මයක් තවත් සූත්‍රයක දක්වලා තියෙන බුදු පියාණන් වහන්සේ එතන භික්ෂුවක් හැටියටයි දක්වලා තියෙන යම්කිසි භික්ෂුවක් යම් සිතිවිල්ලක් නැවත හිතනවා නම් ඒ පැත්තේ සිතේ නැඹුරුවක් ඇති වෙනවා කියලා නම්රතාවක් නැති කියලා කියනවා නම්රතාවක් ඇති වෙනවා ඒක දක්වන දෙපැත්තෙම කාම විතර්කයක් නැවත හිතෙනවා නම් කාම විතර්ක පැත්තේම හිත නැඹුරු වෙනවා කාම ව්‍යාපාද විතර්ක කියලා කියන්නේ ද්වේෂ සිතිවිල්ලක් හිතනවා නම් නිතර ඒ පැත්තේ නැඹුරුවක් ඇති වෙනවා ඊළඟට විහිංසා කියලා කියන්නේ හිංසා කිරීමේ සිතිවිල්ලක් නිතර හිතනවා නම් ඒ පැත්තේ නැඹුරුවක් ඒ කියන්නේ අනිත් පැත්ත නෙක්ඛම්ම විතර්කයක් හිතනවා නම් නෙක්ඛම්ම විතර්කයක් හිතනවා නම් ඒ පැත්තේ අවිහිංසා එහෙම නැත්නම් අව්‍යාපාද හිතිවිල්ලක් මෛත්‍රී සිතිවිල්ලක් හිතනවා නම් ඒ පැත්තේ නැඹුරු වෙනවා අවිහිංසා සිතිවිල්ලක් හිතනවා නම් ඒ පැත්තේ නැඹුරු වෙනවා කොහොම නමුත් හිතිවිලි එක දිගට නොකඩවා ගලාගෙන යනකොට ඒක තුල යම් ශක්තියක් එකතු වෙනවා අන්න ඒක බිඳීමටයි මේ බුදු පියාණන් වහන්සේ මේ ක්‍රම පහ දක්වලා තිබෙන්නේ. ඒකට පළමුවෙන්ම ක්‍රම අපිට හිතා ගන්න පුළුවන් ඒක හරියට නිර්පා දැමීම වගේ දෙයක්. මනෝවිද්‍යාත්මක මූලධර්ම පහක් හැටියට මෙතන තිබෙන්නේ. මේක ලෝකයාට මේ කාලේ පවා මනෝවිද්‍යාඥයින්ට තේරුම් ගන්න පුළුවන් විදිහේ පුදුම විදිහේ වටිනා කාරණා පහක් මෙතන බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. පළමුවෙනි ප්‍රයත්නය, දෙවෙනි ප්‍රයත්නය ආදී වශයෙන් අවසානයේ තමයි දෙන්නේ අර උග්‍රම එක. උග්‍රම පිළිවෙත ගන්න තියෙන්නේ. මුලදී ඉස්සලා උත්සාහ කරනවා මේක නිර්පාරින්න, පන්නාහරින්න, අර වඩුආර නවිච ඇනේ සියුම් මැනයකින් පන්නන්න වගේ ඒක හරියන්නේ නැත්නම් දෙවෙනි පියවර ගන්නවා මොකද්ද ඒ හිතට එපා කරන්න බලනවා පිළිකුල් කරන්න පිළිකුල් බය ලැජ්ජාව ඇති කරලා අර ආපු අකුසල් නිමිත්ත එපා කරන්න උත්සාහ කරනවා ඒක තමයි අර තරුණියක් හව තරුණියක් පිළිබඳ ඒ කතාන්තරයේ උපමාවෙන් දක්වලා තිබෙන්නේ පිළිකුලක් බය ලැජ්ජාවක් හිරියොතප් ආදියක් මතු කරගෙන ඒ කෙලෙස් සිටවිල පන්නා හැරීම ඒකත් හරි නොයනකොට තමයි ඊළඟට තියෙන්නේ හරියට අර වර්ජණය කිරීම වගේ. ඒ සිතිවිල්ල වර්ජණය කරන්න වගේ මට උඹ එපා කියලා කියන්න වගේ එහා පැත්ත බලා ගන්නවා, ඒක S2 පියා ගන්නවා. හිතිවිල්ලට S2 පියා ගන්නවා. ඉවත බලා ගන්නවා වගේ වෙන කාරණයකට වෙන වැඩකට හිත යොමු කළා අරක ශක්තිය කඩනවා. ඒකත් හරියන්නේ නැති වෙනකොට ඔන්න ඊළඟට කෙලින්ම හිතිවිල්ල දිහා බලලා ඒකේ තියෙන හේතු ප්‍රත්‍ය වශයෙන් විමසලා මේ මොනවද මේක හිතිවිල්ල මේක ආවේ මේකට යුතුය අයුතුකම් විමසලා බලලා ක්‍රමක්‍රමයෙන් අර හිතවිල සංසිඳවා ගන්නවා. ඒකට තමයි අර ඉරියව් පිළිබඳ කතාව තියෙන්නේ. මොකද මේ ඉක්මනින් යන්නේ, හිමින් යන්නේ, ගියාම නරකද ආදී වශයෙන්. ඊළඟට ඒ කිසිවක්ම හරි නොයන තත්වයටපත් වුණා නම් අන්න එතකොට තමයි අර ප්‍රබලම පියවර ගන්න කියලා තියෙන්නේ. අර ශක්තිමත් මිනිහෙක් දුර්වල මිනිසුව බෙල්ලා අල්ලලා හොල්ලලා යටත්පත් කරන්න මැඩපවත් ගන්න වගේ කුසල සිතවිල්ල තුලින් ඒ විදිහම ආකල්පයකින් අරකට අභියෝග කළා. ඒක අල්ලලා හොල්ලලා මර්ධනය කරන්න කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. අන්නේ විදිහට ඒ අර හිත නිග්‍රහ කිරීම අදහසයි එතන තියෙන්නේ. අන්න අර ධාතාවේ කියපු මම හිතට නිග්‍රහ කරනවා කියලා කිව්වේ ඒක. ඇත්ත වශයෙන් මේ ධර්මයේ තිබෙනවා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා හිත පිළිබඳව අවශ්‍ය අවස්ථාවට ඒකට උදව් කරන්න ඕන, අවශ්‍ය අවස්ථාවට නිග්‍රහ කරන්න ඕන. ඒක හඳුන්වන්නේ පග්ගහ කියලා කියනවා. පග්ගහ කියලා කියන්නේ උදව් කිරීම. නිග්‍රහ කියලා කියන්නේ නිග්‍රහ කිරීම. ඒ දෙකම අවශ්‍ය වෙනවා. හිත වැටුණු අවස්ථාවල් වල නිදිමත ආදී ආපු වෙලාවට මේක උනන්දු කරව ගන්න ඕන. නමුත් අර පමණට වැඩිය විතර්ක වේගය කඩාගෙන යනවා නම් ඒ වෙලාවට මේක මර්ධනය කරන්න ඕන, නිග්‍රහ කරන්න ඕන. එහෙම මිසක් මේ හිත යන දිහාවට බලාගෙන හිටියොත් අන්න අර වාහනය ගැන කිව්වා වගේම තමයි එතන තියෙන්නේ. වාහනේ ජවයට ඉඩ දීලා ඔහේ යන්න හිටියොත් අන්තිමට කාණුපල්ලේ ගිහිල්ලා පල්ලමටම වැටෙනවා. ඒ විදිහේ තත්ත්වයක්. ඒකකොට හිත කියන්නේ අර තරම් ධාමත්ම අර සියලුම වාහන වලට වඩා වේගෙන් දුවන හිතක් නම් මේක පාලනයක් භාවනාදී යම් කිසි සීල සමාධි ප්‍රඥාදී ක්‍රමයකින් පාලනය නොකර ඕන හැටියට හිත ඔහේ යන්න ඇරලා බලාගෙන හිටියොත් මොකක් වෙනවද කියලා මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. ඒ විදිය මති මතාන්තරත් මේ ලෝකයේ මේ රටේ ඇතැම් අය ප්‍රකාශ කරන නිසා බොහෝ දෙනා ඒකට ඇදිලා යන නිසා ඒක ලේසි ක්‍රමයක් කියලා හිතාගෙන බුද්ධ ධර්මයේ එකේ කියලා හිතාගෙන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරේ අහංගි කම්මවාදෝ කිරියවාදෝ විරියවාදෝ කියලා. මම කර්මය කර්මවාදී ඒ වගේම ක්‍රියා ක්‍රියාශක්තිය ක්‍රියාශීලී වෙන්න කියලා මම කියනවා. විරියවාදී ඒ වගේම වීරිය දරන්න කියලා කියනවා. මේ සිතුම් පැතුම් වලටම අදාළ තවත් නොයෙකුත් සූත්‍ර දේශනා ඒ තැන්වල ධර්මයේ තිබෙනවා. තවත් අපි එකක් එළියට ගනිමු. දැන් ඔය මේ පින්නතුනුත් අහලා තිබෙනවා ඇති සමාජයේ ගිරිමානන්ද කියලා සූත්‍රයක් තිබෙනවා. ඒක ඇත්ත වශයෙන් පිළිතක් හැටියටත් පාවිච්චි කරනවා ඔය රෝගී වුණු අවස්ථාවල් වල. ඇත්ත වශයෙන් ගිරිමානන්ද සූත්‍රයේ පරිත්‍රාණ දේශනාවක් පමණක් නෙවෙයි, ඒකෙන් පිටින්ම භාවනා කර්මස්ථාන 10ක් සංග්‍රහ කරපු වටිනා සූත්‍රයක්. භාවනා කර්මස්ථාන 10ක් සංඥා නමින් එතන හඳුන්වලා තිබෙනවා. එයින් එක භාවනා කර්මස්ථානයක් තමයි පහන සංඥා නමින් හඳුන්වන්නේ. මේ පහන සංඥාව දක්වන්නේ මේ විදිහටයි. ඇත්ත වශයෙන් මේක ප්‍රහාණය කියලා කියන්නේ ඉවතදීම. දැන් මේ එතන දක්වන්නේ මෙන්න මේ විදිහටයි. යම් කිසි භික්ෂුවක් ඒ භික්ෂුව පිළිබඳවයි මෙතන දක්වන්නේ. සාමාන්‍ය කෙනෙක් හිතා ගන්න ඕනේ මේ භික්ෂුව කියලා තියුණාට ඕනෑම යෝගාවචරයෙක් හිත ඉක්මවා ගැනීමට උත්සාහ කරන ගිහි හෝ පැවිදි හෝ ඒ යෝගාවචරයෙකු විසින් ගත යුතු ක්‍රියාමාර්ගයක් මේ පහන සංඥාම නිවනට උපකාර වෙන ප්‍රමාණවත් හැටියටත් දක්වලා තිබෙනවා. ඉතින් මෙතන දක්වන්නේ මොකද්ද? ඔන්න උපන්නා වූ කාම විතර්කය ඒ පිළිබඳව ගත යුතු පියවරවල් දක්වලා තිබුණා වචන කීපයකින්. ඒවා බොහොම අර්ථවත්. නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති. නාදිවාසේති කියලා කියන්නේ ඒ උපන්නා වූ කාම විතර්කය මොකක් හරි කෙලෙස් විතර්කයක් උපන්නනම් ඒකට ගත යුතු පළමු වියවර මොකද්ද? නාදිවාසේති නොයිවසයි. නාදිවාසේති කියන්නේ නොයිවසයි. ඊළඟට පජහති ඒක හැරදමයි. එහෙම නැත්නම් ඉවත් කරයි කියන එක. හැරදමනවා. ඊළඟට විනෝදේති ඒක දුරු කරයි. ව්‍යන්ති කරෝති කියන්නේ කෙලවර කරයි. අනභාවං ගමේති කියලා කියන්නේ අහෝසි කරනවා, එහෙන් පිටින්ම නැති බවට පමුණුවනවා කියන එක. දැන් මේක අපි පොඩි උපමාවක් ආශ්‍රයෙන් ගත්තොත් පොතේ තියෙන උපමාවක් නුනත් අපි හිතමු දැන් අපි අනවශ්‍ය කෙනෙක් අපි ඉන්න තැනට ආවා. එයාට අපි ඉස්සෙල්ලාම කරන්නේ මෙයාට ඕනි නෑ, ගියාට කමන්නේ නෑ කියලා අපි ඉවසන්නේ නෑ එයා. මෙහෙ ඉන්න ඉඩ නෑ කියලා කියනවා. නමුත් එයා රැඳිලා ඉන්නවා. එතකොට යන්නම කියලා ඉතින් තදින්ම කියනවා. එයාට යන්න සලස්වනවා. නමුත් එයා තව දුරටත් එහෙම ඉන්නව නම් කවුරු හරි යවලා එහාටම තල්ලු කරලා යවනවා, ගේට්ටුව ළඟටම යවනවා, විනෝදේදී දුරු කරනවා. ඊළාට ව්‍යන්ති කරෝති, ඕන්නම් ගේට්ටුවත් වහනවා තවත් එන්න බැරි විදියට. අන්න ඒ විදියට මේ ක්‍රමානුකූලව අර හිතවිල්ල ඉවතලන ආකාරය මෙතන බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ. අකුසල් සිතවිල්ල පිළිබඳව ගත යුතු ප්‍රතිපත්තිය ඉස්සෙල්ලාම ඒක නොයිවසනවා. ඒකට ඉවසිල්ල ඒකට ඉඩ දෙන්නේ නැහැ. එහෙම නමුත් කඩාගෙන එනව නම් අන්න අර විදියට ඒක තල්ලු කරනවා. එහෙම නැත්නම් ඒ ඈතටම ගෙන යනවා. ඒක අන්තිමට නැති බවට පමුණුවනවා. අන්න ඔය විදිහටයි පහන සංඥාව දක්වලා තියෙන්නේ. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, අනිකුත් අකුසල ධර්ම, මේ ඔක්කොම අල්ලලයි. ජන හිතේ ඇති වෙන කාම සිතිවිලි, ද්වේෂ සිතිවිලි, හිංසා කිරීමේ සිතිවිලි, ඒ වගේම තව නොයෙකුත් අකුසල සිතිවිලි ආවොත් අන්න අර විදිහට අර ප්‍රතිපත්තිය ගන්න කියලා බුදු පියාණන් වහන්සේ පහන සංඥා කියන ඒ භාවනා මාතෘකාව යටින් දක්වලා තිබෙනවා. ඒ වගේම තමයි අපි බොහෝ අවස්ථාවල මතු කර එකක් බුදු පියාණන් වහන්සේ දැන් ඔය සතර සම්මප්පාදාන කියලා දක්වන ඒ වීරිය පිළිබඳව කාරණයේදී ඒ සම්මප්පාදාන කියලා හැඳින්වෙන කාරණියම තමයි සම්මා වායාම නමින් හැඳින්වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිත තුළින් ඇති කරගන්න එක්තරා වීර ශක්තියක්, උත්සාහ ශක්තියක් ඒක මනුෂ්‍යයා තුළ තිබෙනවා කවදත්. මේ ශක්තිය සාමාන්‍ය ලෝකයා ලෞකික ඕනෑපාකම් පිරිමහා ගන්න, ඉගෙන කියා ගන්න, රැකී ආරක්ෂාවල් කරන්න ඒවා සඳහා මේ වීරිය, චෛතසිකයේ වීරිය යොදනවා එදිනදා කටයුතු සඳහා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන සම්මා වායාම මේ හිත පිළිබඳව එකක්. හිතට එන බාධක ඒවා දුරු කිරීමේ සඳහා හතරාකාර වීරයක් දක්වනවා. විභව අවස්ථාවලයක මතක් කරලා තිබෙනවා නූපන් අකුසල් නූපද වීම සඳහා, උපන් අකුසල් නිරපා දැමීම සඳහා, නූපන් කුසල් ඇතිකර ගැනීම සඳහා, උපන් කුසල් තහවුරු කර ගැනීම සඳහා කියලා ඔය හතරාකාර ඒ සම්මප්පාදාන නමිනුත් සම්මා වායාම නමිනුත් හැඳින්වෙනවා. දැන් මෙතන අපි ප්‍රහාණිය ගැන කතා කරන නිසා මෙතන මේ දෙවෙනි කාරණය ගත්තොත් උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය, උපන්නා වූ පාපක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය සඳහා ඒවා ඉවත් කිරීම සඳහා ඊළඟට වචන මාලාවක් දක්වනවා. ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදහති. චන්දං ජනේති කියලා කියන්නේ මේ පිළිබඳව කැමැත්තක් ඕනෑකමක් ඇති කර ගන්නවා. ඒ අකුසල් ධර්ම නිර්පාහැරීම සඳහා ඕනෑකමක් පළමුවෙන්ම ඇති කර ගන්නවා, කැමැත්තක් ඇති කර ගන්නවා. ඊළඟට ඒ අනුව යම්කිසි වෑයමක් දරනවා. ඊළඟට වීරියක් ආරම්භ කරනවා. ඒ වෑයමටත් වඩා ප්‍රබලයි වීරිය. වීරියන් ආරම්භති කියනකොට වීරියක් ආරම්භ කරනවා. ඊළඟට වීර ආරම්භ කරාට මොකද ඒකට එන බාධක තිබෙන නිසා ඒ බාධක ඉවත් කිරීමට චිත්තම් පග්ගණ්හාති කියලා කියන්නේ සිත දැඩිව අදිෂ්ඨාන ශක්තිය පිටුවා ගන්නවා, අදිෂ්ඨාන කර ගන්නවා. මේකට මම යට වෙන්නේ නැහැ, මේක කොහොම හරි ජය ගන්නවා කියලා. ඊළඟට පධානම් පධාති කියලා කියන්නේ අන්න උත්කෘෂ්ඨම වීර්‍යයයතන, උත්කෘෂ්ඨම ප්‍රයත්නයයි පධාන කියන වචنين දක්වන්නේ. ඒක දක්වන ඇතැම් තැන්වල චතුරංග සමාන්නාගත වීර්‍ය කියලා. ඒ බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ සඳහා අවසාන පියව අවසාන පරියන්කේ ඉඳගත්තේ කොයි විදියෙ අදිෂ්ඨානයකද? මෙන්න මේ විදියට කියනවා. කාමන්තචෝචනහාරුච අට්ඨිචවසිසු ශරීරේ උපසුසුතු මංසලෝහිතං කියලා ඒ ආදී වශයෙන් දක්වනවා. මේ ඒකාන්තයෙන් මගේ මේ ශරීරයේහි සම් නහර ඇට ඉතිරි වේවා, මස්ලේ වියලී වේවා, ලේමස් වියලී වේවා. පුරුෂ වීරයන් පුරුෂ පරාක්‍රමයෙන් යමක් ලැබිය හැකිද? ඒ නොලබා මේ සීීරය බහා තබන්නේ නැත, ඉවත් කරන්නේ නැත කියලා ඒ විදිහ දැඩි අදිෂ්ඨාන ශක්තියකින් තමයි බුදු පියාණන් වහන්සේ සම්බෝධියට පැමිණි වදාලේ. අන්න ඒ ක්‍රමය තමයි බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල සංඝයා වහන්සේලාට මතක් කර දෙන්නේ. මේ උත්කෘෂ්ඨම වීරය අනිත්‍යව බැරි වෙනකොට මෙන්න මේ උත්කෘෂ්ඨය වීරයව දන්නේ කියලා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ අර කම්මවාදී වීරියවාදී කියලා කිව්වේ. මිනිසයා තුළ තිබෙන ඒ වීර ශක්තිය හොඳ මඟට යොමු කරන්න අර කීයට ක්‍රමානුකූලව ක්‍රමවත් අවස්ථාවට ගැලපෙන ආකාරයට. එතකොට මනෝවිද්‍යාඥයින්ට පවා හුඟක් දේවල් ඉගෙන ගන්න තිබෙනවා මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ කාරණා තුලින්. ඒ වගේම මේ හැම එකකටම ඕන වෙන එකක් තමයි අපි කල්පනා කරන්න ඕන. මේ අපි භාවනාව කියලා යොදන්නේ මොකටද? භාවනාව කියන්නේ ක්‍රමානුකූල සිතේ වැඩිමයි. බුද්ධිමය පැත්තන පමණක් නෙවෙයි, අපි අර හැඟීම් පිළිබඳ අංශයට භාවමය කියලා කියනවා. අපි කෙටියෙන් සලකා ගත්තොත් අපේ අර බුද්ධිය කියලා කියන්නේ මොලේ නම් මොලේ විතරක් දියුණු කළාමදි හදවතක් දියුණු වෙන්න ඕන. හැඟීම් පැක්ෂියක්. මේ දෙකම සම්බන්ධ කරලා මේ භාවනාව තිබෙන්නේ. ඉතින් ඒකෙදි දැන් අර කය දැන් පටන් ගන්න මේ ශීලාදී ගුණ ධර්ම පිරීමෙන් එතනක් කියන්නේ චෛතසිකයක් වශයෙන් අපි අදිෂ්ඨාන කර ගන්නවා මේ කය වචන හික්මවා ගැනීම යම් ප්‍රතිපත්තියක්. ඒක රැක ගැනීමටත් සෑහෙන පමණ අර කියාපු විදිහේ වීර ශක්තියක් අවශ්‍යයි. චිත්ත සිත පිළිබඳ වීරයක්. කයපන පිළිබඳ වීරයක් නෙවෙයි, නමුත් සිත පිළිබඳ වීරයක්. එතෙන්දි බොහෝ විට තිබෙන්නේ කරන්නේ කියන එක නෙවෙයි, වැලකී සිටීම. එතකොට වැලකී සිටීමට නම් අන්න අර හිතයි එතන රැක ගන්න ඕනේ. කරන්නේ කිව්වත් ගන්න කායික වීරිය තමයි එතන තියෙන්නේ. අපි සතෙක් මරන්න කිව්වත් කොච්චර මහන්සි වෙන්න ඕනද? හොරකමක් කිව්වත් ඒකට කොච්චර මහන්සි වෙන්න ඕනද? එතකොට අර සාමාන්‍ය ලෝකයා හිතන අර කායික වීරිය එතෙන් දියදෙනවා. නමුත් මෙතෙන්දි ඒකෙන් වැලකී සිටීමට අන්න ලොකු චෛතසික වීරියක් යොදා ගන්න ඕන. හිත කියන්නේ මේක කරන්න. ඒකෙන් වැලකී සිටීමයි අපහසු. එතෙන්දිම මතුවෙනවා ඇත්ත වශයෙන් මේ වීරිය කියන එකේ වටිනාකම. ඉතින් ඒ විදිහට පටන් ගත්තු එක සමාධි පැත්තට යනකොට තවත් බැරෑරුම්. ඒකෙ දිසිත එකඟ කිරීමේ ප්‍රයත්නයයි. දැන් මෙතෙන්දි මේ අපි කියාපු මේ කාරණා පහ විශේෂයෙන්ම චිත සමාධිමත් කරන යෝගාවචරයා පිළිබඳවයි. ඉදිනදා ජීවිතයේ නුවණැති බෞද්ධ පින්වතුන් කවුරුත් ගිහි හෝ පැවිදි හෝ වේවා තමන්ගේ මේ විසිරුණු සිත තුළින් තමන්ගේ ජීවිතයටත් ලෝකයාටත් ඇතිවෙන ගැහැට, ඒ තුළින් ඇතිවෙන වික්ෂිප්ත බව, ඒක තුළින් ඇතිවෙන පාඩුව, අනතුරු, ඒව ගැන කල්පනා කරලා භාවනා පැත්තට යමු ඉන්නේ. මොකද මේ සිත තැන්පත් කරගන්නයි, සිත එක්තැන් කරගන්නයි, එක අරමුණක පවත්වා ගන්නයි. නමුත් ඒක පහසුවෙන් කළ හැක්කක් නොවේ. නිදි කියලා වැටලා කරන්න පුළුවන් එකක් නොවේ. අලසභාවයෙන් කරන්න පුළුවන් එකක් නොවේ. ඒ වෙනුවෙන් විශේෂ උත්සාහයක්, ප්‍රයත්නයක්, ව්‍යායාමයක් ප්‍රධානයක් මෙය දන්න ඕන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. මොකද ඒකට හේතුව අපි දීර්ඝ කාලයක් අර පහතට ගලා යන වතුර වගේ මේ දීර්ඝ සංසාරයේ නොයෙකුත් අපාය ආදී ඒ දුක්ඛිත තැන්වල උත්පත්ති ලැබලා තිරිසන්නාත්මවල, යක්ෂාත්මවල, ප්‍රේතාත්මවල උත්පත්ති ලැබලා මිත්‍යා දෘෂ්ටික ඉන්න අතර උත්පත්ති ලැබලා අධර්ම වේගවලට, අධර්ම කෙලෙස් වේගවලට යට වෙලා අවනත වෙලා ජීවත් වුණේ. එතකොට අර ගලා යන වතුරක් වගේ අපේ චිත්ත සංතානේ ඒ විදිහේ වැරදි පැත්තට ගලා යන කීපයක් තිබෙනවා. ඒක බුදු පියාණන් වහන්සේ ඔය ධර්මයේ හඳුන්වන අනුසය, ආසව, ඕඝ ආදී වචන වෙනි. යටින් ගලාගෙන යන ඒවා වගේ මේ අනුසය කියලා කියන්නේ. ආසව කියලා කියන්නේ ඔන්න ඒලා කාන්දු වෙලා එනවා, ගලාගෙන එනවා. ඊළඟට ඕග කියලා කියන්නේ අර දෙගොඩ තලා යන වතුර වගේ කඩාගෙන යනවා, මහා දංගාවල් ගලාගෙන යනවා වගේ. මේ සිතේ ස්වභාවය මේ පින්නතුන්ට ඒ යටින් අත් දකින්න පුළුවන්. ඇතැම් අවස්ථාවල හිත යට හැඟවිලා යම් යම් දේවල් මෙන්න මෙහෙම කරන්න කියලා කියනවා. සමහර ඒවා නොකර බැරි තරමට ඒවා ඇදිලා යනවා සමහර දේවල් වලට. තවත් සමහරලාට තමනුත් විනාශ කරගෙන අනුත් විනාශ කරගෙන මොනවා වුණත් කමක් නැහැ කියලා අන්න අර මහෝගෙහට යට වෙලා. දැන් බොහෝ දෙනා මහෝගෙහට ඇදිලා යනවා. මහෝගයට ඇදිලා යනවා. ඒ කියන්නේ අර මහා සැඬවතුරකට අහු වුණා වගේ තමන් දන්නේ නැහැ කොහේ යනවාද කියලා. හිතේ පැත්තට යන්න අරිනවා. ඉතින් ඕනේ හිතට යන්න ඕනේ හැටියට එතෙන්දී අපි ගත්තොත් අර නිදහස පිළිබඳ සංකල්පය චින්තන නිදහසයි අර නොයෙකුත් ආකාරයෙන් අන්න වැරදී වැරදුනා. ඒක අර රියදුරා පිළිබඳ කතාවේ රියදුරාට යන්න ඕන පැත්තක් තිබෙනවා පාරේ. ඊළඟට මේ Tamanට තියෙන මේ පාලනය කරන්න ඕන මෙවලම් කීපයක් තිබෙනවා රතියට නැගලා ඒ ආසනේ වාඩි වුණා නම් එතන ලොකු වගකීමක් ඒ රතියේ ඉන්න අයගේ ජීවිතය ඊළඟට වාරය යන අයගේ ජීවිතය කිසිවක් නොතක රියදුරා මත්පැන් බීලා මත් පැන් බිව්වා වගේ තමයි සාමාන්‍ය ලෝකයා මිත්‍යා දෘෂ්ටිය බී ගත්තොත් භාවනා වලින් වැඩක් නැහැ මේ කිසිවක් හිත හිමාන දෙයක් නැහැ හිත දිහා බලාගෙන ඉන්න එක විතරයි තියෙන්නේ කියලා හිතුවොත් අන්න අර ආසනයට නැගලා රියදුරා ඕන්නම් ඒක ජවයටත් ඉඩ දීලා ඔහේ යන්න ඇරියා වගේ. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ මේකේ බැර ඇරුම්කම මේ දීර්ඝ කාලයක් නපුරට නරක පැත්තට දුවපු හිත ලේසියෙන් හික්මවන්න බෑ. ඒකේ බැර ඇරුම්කම නිසාමයි බුදු පියාණන් වහන්සේ පියවර පහක් දෙන්නේ. නැත්නම් ඒකකින් කියන්න තිබුණානේ. ඒක තුලින් අපිට පේන කොයිතරම් මේ ධර්මයට මේ බුදු පියාණන් වහන්සේ අර යථා භූත ඇත්ත ඇති හැටියට දැක්ව බව. මේ මිනිස්සු සිතේ කෙලෙස් වලට ඇති පෙළඹීම මේ තරම් ප්‍රබල නිසායි බුදු පියාණන් වහන්සේ පියවරෙන් පියවර දැක්ුවේ. අවසාන අවස්ථාවේ තමයි උග්‍රම පියවර දැක්ුවේ. බෙල්ලෙන් අල්ලලා හොල්ලන්න වගේ තත්ත්වයේ දැක්ුවේ. අන්න ඒකයි ඒක නොකර බැරි නිසායි. ඒ අනුව අපි කල්පනා කරන්න ඕන විශේෂයෙන් දැන් ඉතින් මෙතෙන්දී අනිත් කාරණය තමයි දැන් අපි යෝනිසෝ මනසිකාර කියන වචනය කිව්වා. යෝනිසෝ මනසිකාර කියන එක තුල තියෙන්නේ සාමාන්‍යයෙන් අපි අර නිතර මතක් කරන එකක් තමයි බුදු පියාණන් වහන්සේ මේ සංඥා ස්කන්ධය සංඥාව උපමා කරලා තියෙන මිරිඟුවකට. එතකොට මෙතෙන්දිත් කෙලෙස් අරමුණක් ඉදිරිපත් වෙනකොට රාග අරමුණක් හෝ ද්වේෂ අරමුණක් හෝ ඒ අරමුණ අපිට පේන්නේ අර අරමුණට මිරිඟුව පේනවා වගේ. ඒක දැඩිව ගන්නවා. ඊළාට ඒකට අවනත වෙලා ඒක අනුව නොයෙකුත් විතර්ක වඩනවා. ඒ විතර්ක වලට යටවීම අවස්ථාව ප්‍රපංච නමින්නුත් හඳුන්වනවා. නමුත් ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ කියන්නේ ඒ හිතවිල්ල ආපස්සට හැරිලා බලන්න මේ හිතවිල්ලට මුල් වුණ මූල හේතු මොනවද කියලා. අන්තිමට බලනකොට තමන්ගේම හිතේ ඇති වුණු ලෝභයක්, එහෙමනම් රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඒ වාදිය. ඒක දැක්කට පස්සේ ඔන්න අර අරමුණේ තියෙන අර කලින් හිතට අල්ලන ස්වභාවය නැති වෙලා යනවා. අන්න ඒකයි එතකොට බුදු පියාණන් වහන්සේ යෝනිසෝ මනසිකාර කියන වචනයක් එතන දක්වලා තිබෙන්නේ. ඒ හැම එකකටම උපකාර වෙනවා බුදු පියාණන් වහන්සේ දක්වන තවත් කාරණයක් භාවනාවට අදාළ මේ පින්නතුන් කවුරුත් දන්නවා සති සම්පජඤ්ඤය කියලා. සතිය කියලා කියන්නේ සිහිය. සිහිය සහ මනා නුවණ. සිහියත් එක්කම යන නුවණ. දැන් සිහිය කියන එක මෙතන සම්මා සති කියලා දක්වනවා. ඇත්ත වශයෙන් මේ ලෝකයා සිහිය කියන එක යොදන්නේ තමන්ගේ සිහිය නැති වෙන දේවල් වලටයි. අපි හිතමු කෙනෙක් තම තමන්ගේ අවියාල්ද පාවිච්චි කිරීම පිළිබඳව සිහිය යොදනවා නම් වෙඩි තැබීම ආදිය පිළිබඳව හොඳට ඉලක්කය අල්ලලා වෙඩි තියන්න දක්ෂ නම් ඒවා සම්මා සතියට අයිති නෑ. ඒවා අර කෙලෙස් වඩන දේවල්. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මෙන්න මේ තමන්ගේ කයටම හිත යොදන්න. මේ කයේ ක්‍රියාකාරීත්වය ගැන හිතන්න. මේ කයේ ස්වභාවය ගැන හිතන්න. මේක කොයි විදිය දෙයක්ද? නිත්‍ය දෙයක්ද? සුභ දෙයක්ද? හැමදාම පවතින දෙයක්ද? මගේ කියලා කියන්න පුළුවන් දෙයක්ද? කියලා කය අනුපස්සන. ඊළඟට වේදනාව ගැනත් ඒ විදිහට සලකන්න. මේවා එනවා යනවා. ඇති වෙන දේවල්. එකක්වත් මම යා කියලා ආත්මය කියලා හිත ගන්න දෙයක් නැහැ. ඊළඟට මේ සිත ගැනත් බලන්න. සිතත් ඒ වගේම අර වීදියක තියෙන අර වර්ණ ඒ සංඥා පුරු වගේ නොයෙකුත් විදිහේ එක එක ආලෝක දක්වනවා. මේක රතු පාටන, නිල් පාටන ඔය ඔය විදිහට පාටවල් එනවා. ඒ පාටවලට රැවටිලා අපි මේවා දැඩිව අරගෙන ඒ අනුව ක්‍රියාවට බැස්සොත් නම් අපි අමාරුවේ වැටෙනවා. මේ සංඥා පුරු වගේ මේ හිතේ එක් එක් වෙලාවට ලෝභයට, ද්වේෂයට, මෝහයට අනුව අපේ හිත යම් යම් ඉඟි දෙනවා. ඒ ඉඟි අනුව යන්නපා කියලා ඊළඟට කියන්නේ ධම්මානුපස්සන. ධම්මානුපස්සන කොටස අතර ප්‍රතිපත්තාණී තියෙන්නේ අන්න අර හොඳටම බලනවා මේ සංඥා පුවරු මතුවෙන්නේ කොහොමද කියලා. මේවා යටින් තිබෙන ක්‍රියාකාරීත්වය දිහා බලනවා. ඇතැම් විට මේවා නීවරණ ධර්ම නිසා මේ නීවරණ කියලා කියන තාම සිතිවිලි, දේශිතිවිලි, නිදිමත, අලස ගති, කකුකුස් ආදී අන්නේ විදිහේ සිත අවුරාලන දේවල් මතුවීමෙනු මේ දේ සිදු වුණා කියලා තේරුම් ගන්න පුළුවන්. හිත ආලෝකමත් අවස්ථාවේදී ඔන්න මේ බොජ්ජංග ආදී මේ හොඳ සති ධම්ම විචය ආදී දේවල් මගේ හිතේ තියෙනවා. අන්නේ විදිහට කෙනෙක් තමන්ගේ හිතේ ඇතිවන ඒ හිතවිලි වල ස්වභාවය හොඳ හෝ නරක හෝ හරියට වටහා ගැනීමයි ධම්මානුපස්සනා කියලා කියන්නේ. ඉතින් යෝනිසෝ මනසිකාරයේදී යන්න අර සති සම්පජඤ්ඤය අනුව යනකොට ඉතින් සතිය කියලා කියන්නේ නුවණ නම් ඒකම සම්පජඤ්ඤය කියලා කියන්නේ හරියට වර්තමානයේ පිහිටි සිහියයි. සති සම්පජඤ්ඤය සම්පජඤ්ඤය කියලා කියන්නේ හරියාකාර හැම එකක්ම පිළිබඳව දැනුවත් වීමයි. අනිත් අය දැනුවත් කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ තමා දැනුවත් වීමයි. ඒනෙන අවස්ථාවේ මේ දේ මේකයි කියලා තේරුම් ගන්නවා. ඒක තුලින් මුලාව ඉවත් වෙනවා. ඒ වගේම ඒක නිසාම මේ එන දේවල් එකක්වත් නිත්‍ය නොවන බවත් පෙනී යනවා. ඉතින් ඒක ඒ සති සම්පජඤ්ඤය කියන එක දිනු කර ගැනීමටත් බුදු පියාණන් වහන්සේ නොයෙකුත් විදිහේ උපදෙස් දීලා තිබෙනවා. එකක් තමයි දැන් යම් කෙනෙකුට විශේෂයෙන්ම භාවනා යෝගියෙකුට හිත ඉක්මවා ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට හොඳ අභ්‍යාසයක් හැටියට දක්වලා තිබෙනවා. තමන්ගේ වේදනාවල් එනකොට ඒ එනවා බලාගෙන ඉන්නවා. මේ වේදනාව ආවා, ඔන්න පැවතුණා, ඔන්න ගියා. වේදනාව හැමතිස්සෙම තියෙන්නේ නැහනේ. වේදනාව එනවා, පවතිනවා, යනවා. ඒ වගේම සංඥාවල්, යම් යම් සංඥාවල් එනවා. සංඥා කියනකොට රූප සංඥා වෙන්න පුළුවන්, ශබ්ද සංඥා වෙන්න පුළුවන්, ගන්ධ සංඥා ආදී වශයෙන් මේ ආයතන හයක් කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය රූප පිළිබඳව, ශබ්ද පිළිබඳව, ගන්ධ පිළිබඳව, ගන්ධ සුවඳ පිළිබඳව, ඒ විදිහට රස පිළිබඳව, කයින් එන සංඥාවලුත් තියෙනවා, ඊළාට සිතෙන්ම එන සංඥාවලුත් තියෙනවා. ඔය නොයෙකුත් සංඥාවල් එනවා. අන්න ඒ හැම සංඥාවක්ම ඔන්න දැන් සංඥාවක් ආවා, මේක පැවතුණා, මේක ඉවත්ුණා, මේක ආවා, පැවතුණා, ගියා. ඒක තුලින් ඒ අනිත්‍යතාවයි දකින්නේ. ඒ වගේම විතර්ක පිළිබඳවත් හිතවිල්ල. හිතවිල්ල දිහා හැරිලා බලනවා. මෙන්න හිතවිල්ලක් කලින් නොති වුණු හිතවිල්ලක් දැන් ආවා හිතවිල්ල. දැන් අලුතෙන් ආවා. කොහොමද මේක ආවේ? ඊළඟට ඒ හිතවිල්ලත් ඊළඟට ඒක පවතිනවා, නැති වෙලා යනවා. ඔන්න මේ විදිහට ඒ තමන්ගේ වේදනාව පිළිබඳව, සංඥාවල් පිළිබඳව, විතර්ක පිළිබඳව ඒවා යාම්මි. මේක හරියට අර පාරක් අයිනේ ඉඳගෙන එන යන වාහනවල මහා රාත්‍රියක, අපි හිතමු කළුවර රාත්‍රියක වාහනයක ඉදිරිපස ලාම්පු පේනවා. ඊළඟට සද්දයක් නගාගෙන වේගයෙන් පිටවෙලා යනවා. ඊට පස්සේ පිටිපස්සේ ලාම්පු පේනවා. එච්චර. ඒක ගන්න දෙයක් නැහැ. ඔන්න ඔය විදිහට මේ වේදනාව එනවා, පවතිනවා, යනවා. සංඥාවල් එනවා, පවතිනවා, යනවා. විතර්ක හිතිවිලි එනවා, පවතිනවා, යනවා. ඒ විදිහට මේ එන අත්දැකීම් දිහා ඒවයින් ඈත්ලා බලන්න පුරුදු වෙන යෝගාවචරයට බොහොම ඉක්මනින් පුළුවන් අර විදර්ශනා ඥාන පවා දිනු කරගන්න. ඒක සති සම්පජඤ්ඤයට විශේෂයෙන් උපකාර වෙනවා කියලා කියනවා. සිහිනුවන වඩා ගැනීමට. මොකද ඒ අරමුණේ මුලා වෙන තත්වයෙන් දුරු වෙන නිසා. ඔන්න විදිහට බුදු පියාණන් මහසෙන් නොයෙකුත් ආකාරයෙන් මේ දක්වලා තිබෙනවා. මේක තුලින් අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ භාවනාව කියලා කියන්නේ මොකද්ද? මේන් බලාපොරොත්තු වෙන්නේ අපි අර හිතේ. හිත කියන එක සාමාන්‍ය ලෝකයා ඒ දිනදා පාවිච්චි කරන්නේ මේ හිතේ ශක්තිය නිතාම අංශු මාත්‍රයක්, ඉතාම සුළු ප්‍රමාණයක්. දැන් සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් ඔය අලුත් නිපෙයුම් මහ පුදුම දේවල් නිපදෙනවා, ඒ අයගේ හිත දියුණුයි කියලා. ඒ ඒකාංශික දියුණුවක් බුද්ධිය පැත්තෙන් දියුණු කරලා තියෙනවා. නොයෙකුත් විදිහේ යන්ත්‍ර උපකරණ මාධ්‍යයෙන් ඒවා මාර්ග කර, ඒවා උපකාර කරගෙන විද්‍යාව කියලා දෙයක් දියුණු කරගෙන යනවා. නමුත් ඊට යට තියෙන අවිද්‍යාවයි. මොකද ඒ හැම කෙනෙක්ම ඒ ඇතුළත තමන්ගේ ඇතුළත දියුණුව ඇති කරගෙන නැහැ. අර ලෝභ, ද්වේෂ, මෝහ ආදියට යට වෙලා. ඒක නිසාමයි ඔය භයානක ආයුධ ආදිය නිපදවන්නේ. ඊළඟට තව නොයෙකුත් මේ පස්කම් සැපතට අදාළ දේවල් මහා පරිමාණයෙන් නිපදවලා මුළු මහත් ලෝකයාම වාණිජ සංකල්පයට යට කරලා මුළු මහත් ලෝකයාම අපායට ඇදහෙරෙන තත්ත්වයක් මේ විද්‍යාවේ නාමයෙන් කෙරෙනවා. ඒවා අපිට කියලා නවත්තන්න බෑ. ඒ මහෝගයට ඇදිලා යන වගේ යනවා. නමුත් දෙතුන් දෙනෙක් හරිය ගැන කල්පනා කරන්න ඕන. විද්‍යාව නාමයෙන් යන්නේ බොහෝ විට අවිද්‍යාවයි. අපේ මේ ඕනෑ එපාකම් පිරිමහා ගන්න නොයෙකුත් විද්‍යාවේ උපකරණ නිපදවලා තිබෙනවා. අපි ඒ පමණකින් ඒ විද්‍යාවට ගැටි වෙන්න නරකයි. ඒක බොහෝ දෙනා ඒක විනාශකාරී පැත්තට යොමු කරගෙන යනවා නොයෙකුත් විදියට. පැහැදිලිවම තියෙන්නේ ඔය අවි ආයුධ පිළිබඳව එක එපමණක් නෙවෙයි. තව නොයෙකුත් මේ පස්කම් සැපතට අදාළව මිනිසෙයින් පොළඹලා මුලා කරලා තමන්ගේ ඒ ආර්ථික දියුණුව සලසා ගන්න අදහසින් මේ විද්‍යාව ඒ විදිහට දඩමීමා කරගෙන තිබෙනවා. මොකද ඒකට හේතුව මිනිසෙන්ගේ හදවත් තුළ අර කියාපු ගුණ ධර්ම නැහැ. අර බුදු පියාණන් වහන්සේ දක්වපු ඒ ගුණ ධර්ම දියුණු කරගන්න උත්සාහයක් නැහැ. ලෝභයෙන් නිවත් වෙලා අලෝභ පැත්තට යන්න උත්සාහ කරන්නේ නැහැ. ද්වේෂයෙන් නිවත් වෙලා අද්වේෂ, මෛත්‍රී පැත්තට යන්න උත්සාහ කරන්නේ නැහැ. මෝහයෙන් නිවත් වෙලා ප්‍රඥා පැත්තට යන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ තාක් අවිද්‍යාවයි තියෙන්නේ සත්වයින් තුළ. එතකොට මේ සිතේ එක එක අංශයක් විතරයි ඒකාංශික දියුණුවක් එතන තියෙන්නේ. ඒකට අපි රැවටෙන්නේ නරකයි. ඒ න්‍යාය අනුව අපි හිතන්නේ නරකයි මේ හැම දෙයක්ම. මේ බුද්ධ ධර්මයේ කියන එක දැන් විද්‍යාව නිසා, විද්‍යාව තාක්ෂණය නිසා අපේ දිනදා ජීවිතයේ ලොකු පහසුකම් සැලසිලා තිබෙනවා. බොහොම අමාරුවෙන් කරන දේවල් බොහොම පහසුවෙන් කරන යුගයක් හැටියට අපි සලකනවා. නමුත් ඒ තරම්ම හිතන්න නරකයි හිත ගැන. හිත කියන එක ඒ විදිහ දෙයක් නෙවෙයි. අති දීර්ඝ කාලයක් කෙලෙස් වසඟයට යට වෙලා සංසාරයේ නොයෙකුත් විදිහේ භයානක තත්ත්ව යක්ෂාත්ම ආදී ගෙවලා ඒ අරගෙන ආපු සංසාර පුරුදු තියෙනවා. මේ සිත අර පුරුදු ඔස්සේ ගමන් කරන්නේ. එක ක්‍රියාවක් නැවත නැවත කරනකොට ඒක පුරුද්දක් වෙනවා. ඒ පුරුද්ද තුලින් ඊළඟට චරිතයක් ගොඩ නැගෙනවා. අන්න ඒ විදිහට දෙයක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි මේ හිතවිල්ල. අර ඒකයි බුදු පියාණන් වහන්සේ මේ හිතවිල්ල හැගී ඉක්මනින් පඩන්න කිව්වේ. අකුසල් හිතවිල්ල නම් ඒක අඳුනගත්තු හැටි පන්නන්න බලනවා. ඒ පළවෙනි ප්‍රයත්නයේදී හරිනු ගියොත් ඔන්න දෙවෙනි ක්‍රමය. ඒකත් බැරි වෙනකොට තුන්වෙනි ක්‍රමය දැන් වඩුවෙක් වුණත් ඒ යාන්ත්‍රික යන්ත්‍ර සූත්‍ර වැඩ කරන කෙනෙක් වුණත් ඒක ආයුධයක් අරගෙන ඒ වැඩේ කෙරෙන්නේ නැත්නම් ඊළඟ ආයුධය ගන්නවා. ඒ වගේ බුදු පියාණන් වහන්සේත් අපට දක්වලා තිබෙන මේ හිත පිළිබඳව මෙල්ල කිරීම. ඒකට එදිනදා ජීවිතේ අපි මේකට උපකාර කරගන්න අනිත් එක තමයි භාවනාව කියන එක. යම් කිසි කමටහනක් තම තමන් පුරුදු කරගන්න ඕන සරල කමටහනකින් හරි. මේ දුර ගමනක් නමුත් අපි එක පියවරකින් ආරම්භ කරන්න. ඒ වගේම එදිනදා ජීවිතේ අපි යම් කිසි කමටහනක් පුරුදු කරගත්තොත් අපි හිතමු මෛත්‍රී භාවනාව වෙන්න පුළුවන්. බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්. යම් කිසි එක වචනයක් සුවපත්ත්වවා කියන එක වචනේ මේ ඇති. බුද්ධානුස්සතිය නම් භගවා බුද්ධෝ ආදී එක වචනේ ඇති. නමුත් ඒක නැවත නැවත ඒක කුසල් සිටිවිල්ලක් නිසා නැවත නැවත මෙනෙහි කිරීම තුලින් අපි කරන්නේ මොකක්ද? දැන් කුසල මෛත්‍රී භාවනාවේ සුවපත්ත්වවා කියන හිතවිල්ල ඒ හිතවිල්ල යොදන තත්පර ගන්න තුල ද්වේෂ දිතිවිල්ලක් කියන්නේ නැහැ. අන්න ඒක නිසා ඒ වාසිය අපට තිබෙනවා. ඒක නොකඩවාය දෙනවා නම් බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ භාවනාවත් අඛණ්ඩව ගලිය යුත්තක් හැටියට. ඒ මොකද භාවනාව පිළිබඳව මූල ධර්ම හැටියට දැක්වෙන්නේ ආසේවනා භාවනා බහුලීකම්ම. නිතර ඇසුරු කරන්න ඕන තමන්ගේ කමටහන. හොඳ කිට්ටු යාළුවෙක් වගේ. ඒ වගේම වඩන්න ඕන. ඒක ක්‍රමානුකූලව වර්ධනයටපත් කරගන්න ඕන. ඒක තැනම ලැබලා ඉන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් අදට වැඩිය හෙට දියුණු වෙන්න ඕන භාවනාව. බහුලීකම් මේ වගේම දවස පුරා කරන්න උත්සාහවත් වෙන්න ඕන. හැකිතාක් කාලයේ සඳහා යොදා ගන්න ඕන. බහුල වශයෙන් කරතරමට තමයි ඒ හිතවිල්ලට වැඩි ශක්තිය ලැබිලා අනිත් හිතවිලි දුර්වල වෙන්නේ. අර අකුසල් හිතවිලි දුර්වල වෙන්නේ. අන්න ඒ විදිහට යම් කිසි කර්මස්ථානයක් කර්මස්ථානික අගේ තියෙන්නේ මෙන්න මේ කියපු මූල ධර්ම අනුවමයි. මේ හිතේ තියෙන හිත පිළිබඳ ධර්මතාව බුදු පියාණන් වහන්සේ ලෝකයට වටහලා දීලා තිබෙනවා. මේකේ යම් කිසි ගැඹුරක් තිබෙනවා. මේ හිත කියන කර උඩින් පේන හිතවිල්ල නෙවෙයි. සාමාන්‍ය ලෝකයා ශිෂ්ටාචාරය කියලා කියන නගරයක අපිට මේ බාහිරව පෙනෙන දකින්න ලැබෙන චාරිත්‍ර වාරිත්‍ර වලට සීමා කළ යුතු නැහැ. ඒ සමාජයට වැදිලා ඒ ආයතනයකට එකතු වෙලා ආශ්‍රය කරන්න පටන් ගත්තාමයි ඒ පුද්ගලයන්ගේ දුර්වලතාවන් පෙන්නන්නේ. ඒ අය හිත දියුණු නොකරපු මේ හොඳ ඇඳුම් ඇඳගෙන ඉහළම හොඳට ලෝකයේ මෝස්තර හැටියට සලකන දේවල් ඇඳගෙන ඉන්න පුද්ගලයන් වුණාට මොකද ඒවා රූකඩ හැටියට අන්තිමට පේනවා. ඇතුලේ ඉන්න තිරිසනුන්ද යක්ෂයින්ද ප්‍රේතයින්ද කියලා හිතාගන්න බැරි තත්ත්වයක්. මොකද ඒකට හේතුව අර ලෝකයාමණීනේ අර බාහිර මිම්මෙන් එක උගත්කම් මනුව ඒ දැන උගත්කම් එහෙම නැත්නම් තව නොයෙකුත් උපාදී ආදී එහෙම නැත්නම් අර බාහිර ආටෝපය. නමුත් මනුෂ්‍යයා තුළ ඒ හිත කියන එක අන්න ඒ විදිහට අඳුන ගන්න බැරි එකක්. ඒකයි බුදු පියාණන් වහන්සේ සමහර විට අතීතයේ අතීත සංසාරයේ හිත දියුණු කරගත්තු අය මේ ජීවිතයේ ඇතැම් විට හිඟන්නන් වෙලා ඊටාත්ම පහත් තත්වයේ හිටියයි වුණත් ඒ ශක්තිය දුටුවා නම් බුදු පියාණන් වහන්සේ ශාසනයට එකතු කරගෙන මහාන කරලා ඊළඟට අර රහත් තත්වයේ දක්වාගෙන ගියා. අන්න ඒ වගේ අපි කල්පනා කරන්න ඕන අපේ මේ සිතේ හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. මේ කිසිවෙකුට කියන්න බෑ අපි අපායට ගියේ නෑ කියලා, තිරිසන් ආත්මවලට ගියේ නෑ කියලා මේ මනුෂ්‍ය ආත්මේ හිටියට. ඒක නිසා ඒ තිරිසන් ගති තියෙන්න පුළුවන්, යක්ෂ ගති ප්‍රේත ගති තියෙන්න පුළුවන්, ඒවා ඒ අවස්ථාවට මතුවෙන්න පුළුවන්. ඒවට රුකුල් දුන්නොත්, ඒවට රුකුල් දෙන විදිය පාප මිත්‍රයන් ආශ්‍රය කළොත් තමන්ටත් පුළුවන් ඒ තත්ත්වයක් තත්ත්වයට වැටෙන්න. තමන්ට පුළුවන් අර අඟුලිමාල කෙනෙක් වෙන්න. දැන් මේ කාලේ ප්‍රකට හැටියට සැලකෙන මහා භයානක පුද්ගලයන්ගේ තත්ත්වයට අපේ සිතත් නගා ගන්න බැරි කමක් නැහැ පාප මිත්‍ර සේවනය ලැබුණොත්. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ඒ වගේම හොඳ පැත්තකුත් මිනිස්යා තුළ තිබෙනවා. ඒකට රුකුල් දෙන්න ඕන. ඒකටත් ලොකු උත්සාහයක් දාන්න ඕනේ. එහෙම නැතුව බෑ එකමතු කරගන්න. පහළට ගලා යෑම පහසුයි, උඩුගම් බලා යෑම අපහසුයි. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා මේ බුදු කෙනෙක් පහළ වෙන්නෙත් මේ ලෝකයා බැරියයි කියන දෙයක්, සාමාන්‍යයෙන් බැරියයි කියලා හිතන ඉලක්කයක් කරා යෑමයි. මොකද්ද? බුදු කෙනෙක් පහළ වෙන්න කලින් ඉඳලම අතීත යෝගීන් පවා හැම කෙනෙක්ම හිමාවතට ගිහිල්ලා අරබණ භාවනා කරේ. මොකටද? මේ අති දීර්ඝ කාලයක් අපි මේ සංසාරයේ කියන ජාති ජරා ව්‍යාධි මරණ කියලා කාටවත් බේරෙන්න බැරි විදිහේ මහා භයානක දුක්ඛ ස්කන්ධයෙන් මේක මිදීමයි. මේ ඉලක්කය සම්පූර්ණ කරගන්න පුළුවන්, මේ ඉලක්කයට පැමිණෙන්න පුළුවන් අපේ හිත් තුළම මේ ප්‍රඥාව ඇති කර ගැනීමෙන් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ ප්‍රඥාව ඇති කර ගැනීමේ ප්‍රයත්නෙම තමයි මේ බණ භාවනාව කියලා කියන්නේ. මේ බුදු පියාණන් වහන්සේ දක්වන ලෝකේ යථා තත්ත්වය දන්නේ නැති නිසා, අවිද්‍යාව නිසා, මෝහය නිසායි ලෝකයා මේ දීර්ඝ කාලයක් සංසාරයේ හැසිරෙන්නේ. අවිද්‍යාවත් තණ්හාවත් නිසා අපේ සංසාරයේ මුණුහත් සංසාරයේ තමන්ගේ තාත්තයි අම්මයි අවිද්‍යාවයි තණ්හාවයි කියලා හිතුවට වරදක් නැහැ. තාත්තා තමයි අවිද්‍යාව, තණ්හාව තමයි අම්මා. ওই දෙන්නාගෙන් තමයි මේ අපි මේ දීර්ඝ කාලයක් මේ අනන්ත කාලයක් මේ උත්පත්තිය ලැබුවේ. එතකොට මෙන්න බුදු පියාණන් වහන්සේ දක්වනවා මෙන්න මේ අවිද්‍යාවනුත් තණ්හාවෙත් මෙන්නුත් මිදින ක්‍රමය. එතකොට ඒ දෙකට ගැලපෙන එක තමයි දැන් අපි අවිද්‍යාව කියලා කියන්නේ බුද්ධි පැත්ත වගේ. තණ්හාව කියලා කිව්වේ හැඟීම් භාවමය පැත්ත. උතනක් තියෙනවා අපි අර මොලේයයි හදයි කියලා කිව්වේ ඕකයි. ඉතින් අවිද්‍යාව අනු අවිද්‍යාවේ රුගල අනුයි තණ්හාවට ඉඩ ලැබෙන්නේ. ඒක නිසා මේ දෙක නැති කිරීම සඳහා අපි ක්‍රමානුකූල ප්‍රයත්නයක් දැරිය යුතුව තියෙනවා. අපි හැඟීම් පාලනය කර ගැනීම ආදී වශයෙන් ඒකටයි බුදු පියාණන් වහන්සේ මෙන්න මේ තරම් පුදුම විදියට උපක්‍රම මතු කරලා දීලා තියෙන්නේ. ඒ අනුව මේ පින්නතුණුත් කල්පනා කරගන්න ඕන අපේ මේ ජීවිතේ නිකම්ම ගෙවිලා යන්න නොදී මේ දුර්ලභ අවස්ථාව බුද්ධෝත්පාද කාලයක විතරයි අපිට මේ සංසාරයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒකට ඕන කරන ගුණධර්ම පිරීම සඳහා අද මේ දවසත් ගත කරලා තියෙන්නේ මේ පින්නතුන් මේ විශාල පිරිසක් සිය සමාදන් වුණා. සීලය කියන එක මේ සාමාන්‍යයෙන් බාහිරව කෙන්නාර සුදු ඇඳුමක් ඇඳගෙන ඉඳීම නොවේ. ඒ තුල කෙනෙන යම් කිසි පේවීමක් ප්‍රතිපatti කය වචන හික්මවා ගැනීම යම් කිසි ශික්ෂා පද කීපයක් Tamanම සමාදන් වෙලා අර ස්වයං ශික්ෂණයක් හැටියට අර අතෙන්දි කිව්වේ සානුහාමුදුරන්ට බුදුහාමුදුරු දුන්න ධාතය වගේ Tamanගේම හිතට කරන විධානයක් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරමණ නැසීමේ හික්මීම පිළිබඳව ඒ වැලකීම පිළිබඳව හික්ම ශික්ෂාපදේ මම සමාදන් වෙමි කියලා ඒක රකින්නවා. අන්න ඒ විදිහට Tamanම ස්වේච්ඡාවෙන්ම කරන එක තමයි ප්‍රබල උත්සාහය නියම උත්සාහය. වෙන කෙනෙකුට බාහිර පාලන වලින් මේක කරන්න බෑ. ඒක බුදු පියාණන් වහන්සේ දැක්කා. ඒක නිසාම තමයි කිව්වේ බුදු පියාණන් වහන්සේ තුන් මෙහි කිච්ඡං ආතප්පං අත්ථාතාරෝ තථාගතා පටිපන්නා පමුක්ඛන්ති ජායිනෝ මාර බන්ධනා. නුඹලා විසින්ම කළ යුත්තේ කළ යුතුයි. තුන් මෙහි කිච්ඡං ආතප්පං අත්ථාතාරෝ තථාගතා තථාගතයන් වහන්සේලා ගුරුවරු පමණයි. පටිපන්නා පමුක්ඛන්ති ජායිනෝ මාර බන්ධනා. මේ ප්‍රතිපදාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස්සා වූ ධ්‍යාන වඩන්නා වූ ඒ අය විතරයි පටිපන්නා පමුක්ඛන්ති ධායිනෝ මාර බන්ධනාවෙන් මාර බන්ධනෙන් මිදෙන්නේ. ධ්‍යාන වඩමින් මේ ප්‍රතිපදාවේ යන අය විතරයි මේ මාර්යාගේ බන්ධනෙන් මිදෙන්නේ. ඉන් අපට පේනවා මේ වැඩේ අපටයි අයිති. බුදු පියාණන් වහන්සේට කොයිතරම් බෝධි පූජා පවත්වලා යාඥා කරත් වෙන විදිය දේවල් කරත් අපව නිවන් දක්වන්න බෑ. අපට ඒක තුලින් ශ්‍රද්ධාව මතු කරගෙන ඒ ශ්‍රද්ධාවට වීරියත් එකතු කරගෙන වීරිය තුලින් සතියත් මතු කරගෙන සතිය තුලින් සමාධිය ගොඩ නගාගෙන සමාධිය තුලින් එකඟ වුණු සිතින් මේ අනිත්‍ය දුක්ඛනාත්ම ත්‍රිලක්ෂණ දැකීමෙන් පමණයි අපට එක එක්කෙනාට පමණයි මේවා තමන්ගේ මවට බෑ පුතාට නිවන් දක්වන්න පුතාට බෑ මම නිවන් දක්වන්න මේ හැම කෙනෙක්ම තම තමන්ම උත්සාහය දෙන්න ඕන. ඒක නිසා තමයි ඔය ධර්මල්ලන් තමන්ගේ ඇඟිදවාවට ඉඳගෙන අවසාන අවස්ථාවේ අනේ මැරින්න එපා මේ මං අර දොස්තරත් කියනකම් ඉන්න කියලා ඒ විදිහට බලාගෙන ඉන්නේ නැතුව නුවණැති මව්පියන් කරන්නේ දරුවනොත් උනන්දු කරගෙන අන්නර සානුහාමතුලන්ගේ අම්ම කලා වගේ මේ ගිනිගත් ගෙයින් අර බඩුවක් එළියට ගන්න වගේ තමන්ගේ එකම දරුවා අර සාසනීය පැවිදි කලේ තමන්ගේ ආ ලෞකික පරමාර්ථය ඉවත් කළා. අන්න ඒ විදිහට තමයි මේ හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනි. ඒ විදිහට කොයිතරම් පවුල් විදිහට ඒ රැස් කරගෙන හිටියත් කිසිම කෙනෙකුට අනිත් අයට උදව් කරන්න බෑ මේ ඉහළ මාර්ථයෙන්. බුදු කෙනෙකුටවත් බෑ. ඒක නිසා අපි අපතුල තියෙන මේ ශක්තිය දිනු කරගන්න ඕනේ. ඒකටයි මේ අද දවසේ ගෙවුනේ ශීල සමාධි ප්‍රඥා වශයෙන්. ඒකට නුවණින් කල්පනා කරගන්න සතුට වෙන්න ඕන. තව ඉදිරියට ධෛර්යමත් වෙන්න ඕන. මේ ආරම්භ කළ ශීලාදී ගුණ ධර්ම ප්‍රතිපත්ති මාර්ගයේ යමින් හැකිතාක් එදිනදා ජීවිතේ පවායම් කිසි කර්මස්ථානයක් තුලින් සමාධිය භාවනාව වඩමින් ක්‍රමක්‍රමයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන ඒ තුලින් උපදේශ සහිතව විදර්ශනා ආවත් දිනු කරගෙන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිපදියෙන් මේ අති භයානක වූ සංසාර දුකින් අත් මිදල උතුම් මහා මහ නිවන් සාක්ෂාත් කරගෙන අද ධර්ම දේශනාවත් උපනිෂ්ඨේ සම්පත්තියක්ම වේවා. සද්ධා විරය සමාධි ප්‍රඥාව වඩාගෙන උට උපකාරවත් වේවා කියන ප්‍රාර්ථනා කරගන්නවා. ඒ වගේම අවිචේස චකනීතා දක්වා වූ අපගේ ඥාතීනුත් ඇතුළු යම් තාක් දිව්‍ය යක්ෂාදී යම් ආත්ම භාවයක සිටින අපේ ඥාතීන් කල ඇතන හැම කෙනෙක්ම මේ පින් අනුමෝදන් වීමෙන් ඒ තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිය කිනුතු මම මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගන්නේ. මේ විදිහට ගාථා කියන්නේ එත්තාවතා චම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා දුක්ඛප්පත්තාචනි දුක්ඛා භයප්පත්තාචනි භයා සෝකප්පත්තාචනි සෝකා හොන්තු සබ්බේ විපහන්නෝ දුක්ඛප්පත්තාචනි දුක්ඛා භයප්පත්තාචනි භයා සෝකප්පත්තාචනි සෝකා හොන්තු සබ්බේ විපහන්නෝ දුක්ඛප්පත්තාචනි දුක්ඛා භයප්පත්තාචනි භයා සෝකප්පත්තාචනි සෝකා හොන්තු සබ්බේ විපහන්නෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භාන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භාන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භාන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මිවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.